ಕೆಲ ದಿನ ದರ್ಶನ ಕನ್ಯಾಟಿ ಹೋಗಿ ತಗೊಟ್ಟ ಏಟಿಗ ಕಥಾಗ್ರಹಣ ಸರಿಯಾಗಿ ಅರಣ್ಯ ದೇವನಿಟ್ಟು ಪರ್ಯಾಪ್ತಿ ಪ್ರತಿಪತ್ತಿ ಪ್ರತಿವೇದಿಕೆಯಲ್ಲಿ ಮೇ ಸಾಧನೆ ಧರ್ಮದಾಸನಕ್ಕೆ ಬೆದನು ಹೆಮವಿಲಾಯಮ ಪರ್ಯಾಪ್ತಿಯ ಬಲಾಗನ ಪರ್ಯಾಪ್ತಿಯ ಕಿಲಕಿಯನ್ನೇ ಸೂತ್ರ ವಿನಿಯಮಿದನ್ನೇ ತ್ರಿಪಿಟಕ್ಕೆ ಬೆಲಗಾಮಿಟ ಪರ್ಯಾಪ್ತಿ ಬಲಾಗನ ತಮೇ ಪ್ರತಿಪತ್ತಿ ಇದೆಯನ್ನೇ ಪ್ರತಿಪತ್ತಿ ಬಲಾಗನ ತಮೇ ಪ್ರತಿ ವೇದಿ ನತ್ತಂ ಅಲೆ ಎತ್ತಕೊಟ್ಟ ಪರ್ಯಾಪ್ತಿಯ ವರದಿನ ವರದಿನ್ನೇ ಪ್ರತಿಪತ್ತಿ ಪ್ರತಿಪತ್ತಿ ವರದಿನ ವರದಿನ್ನೇ ಪ್ರತಿಫಲ ನತ್ತ ಪ್ರತಿವೇದಿ ಎತ್ತಕೊಟ್ಟು ಹರಿಮ ಒಟ್ಟಿನೋ ನೀ ಪರ್ಯಾಪ್ತಿ ಧರ್ಮೇ ನಿವೆರದಿ ಅರ್ಥ ತೀರಿದ್ದೇನೆ ಅರ್ಥಮನ್ಯಾಯ ಧರ್ಮಮನ್ಯಾಯ ಧರ್ಮಾನುಧರ್ಮ ಪಟ್ಟಿಪನ್ನು ಹೌದು ಎತ್ತಕೊಟ್ಟು ಧರ್ಮೇ ಧರ್ಮೇ ಅರ್ಥೆಯ ದಿನಗಿನಾಯ ಧರ್ಮಾನುಧರ್ಮ ಪ್ರತಿಪತ್ತಿ ಹೆಸರಿನ ತೀರಿ ಎತ್ತಕೊಟ್ಟು ಈ ಪರ್ಯಾಪ್ತಿಯ ಹರಿಯಟಮ ತೇರುಂಗತ್ತು ಈ ಪರ್ಯಾಪ್ತಿಯ ತುಳಿಂಗ್ ಇಗನಗತ್ತ ಧರ್ಮ ಅರ್ಥೆ ತಮೈ ಪ್ರತಿಪತ್ತಿಯ ಸದ ನೆತ್ತ ಜೀವಿತಿ ಪುರುದು ಭೂಮಿಕಿರಿ ಸದ ಲಭ್ಯ ಇನ್ನು ಕಿಸಿಮ ದೇಹ ಮನೋ ಮನೋಹರಿ ಕೆನಾ ಕೆಳಾಗಿ ಭಾವನಾ ಕ್ರಮ ಮುಕುತ್ ಅದಾಲವೆನ್ನ ಭಾವನಾ ಕನ್ನ ಹೆತಿ ತಮೈ ಬೆಳದಹನ ತೀಯನ್ನ ನೆತ್ತ ನಿಬಂಧಕಿನ ಹೆತಿ ಅದಕ್ಕೆ ಅಪಿ ಇಷ್ಟೆಲ್ಲ ತೇರಂ ಕಂಡಿಟ್ಟು ಅಪಿ ಕ್ರಮ ಟಿಕೆಟನ್ನು ಗತ್ತು ಬುದ್ಧಿಜಾನ ಮಹಂತ್ರಿ ದೇಶನಾಕರ್ಮ ಮಹಾನಿ ಮೊದಲಟ್ಟು ನವಪುರಾಣ ಕರ್ಮ ದೇಶನಾಕರಣಿಗೆಲ್ಲ ಇತ್ತಕೊಟ್ಟು ಮಹಾನಿ ಪುರಾಣ ಕರ್ಮೇ ಮುಖಾಂತರ ಕೇಳದೇನು ಕೊಟ್ಟು ಎಸ ಪುರಾಣ ಕರ್ಮೆಯಾಗಿ ಕನ್ನ ನಾಸೆ ದಿವ ಸರಿವೆ ಮನಸ್ಸು ಇನ್ನು ಮೇ ಟಿಕ ಪುರಾಣ ಕರ್ಮ ಯಾಕೆ ಲಕ್ಕಿ ಅನ್ನೇ ಅಥವಾ ಕೊಟ್ಟು ಹತಿ ಕಲ್ಲಿ ರೂಪ ತೀಟ ಅನುಗತ ಸಿತ್ತು ಪುದಿನ ಅಕ್ಕಿನ ಧರ್ಮತಾಟಿಕ ತಗೊಂಡು ವೆಟೆನೋ ಆಯ್ತೇನೆ ಪುರಾಣ ಕರ್ಮ ಏನು ಕಂಡಿಟ್ಟು ಏನು ತಬೆಟ್ಟೆಂಗತ್ತ ಚಕ್ಕು ಸೋತ ಗಾನ ಜುವ ಕಾಯಕಿನ ಮೇ ಸ್ಪರ್ಶ ಮನಕ್ಕಿನ ಸ್ಪರ್ಶ ಆಯ್ತು ಹಾಯಿಟ್ಟು ಏನೋ ಪುರಾಣ ಕರ್ಮದಿಯಲ್ಲ ನವಕರ್ಮಕಿಯನ್ನು ಮನವಾದ ವರ್ತಮಾನೇ ದಿ ದೆನ್ ಯಂ ತಾಕ್ ಸಿತಿಂಗ್ ಗೀಂಗ್ ಗಿರಿಂಗ್ ಕರಾಯಿನ ಮೇ ಒಕ್ಕುಮ ನವಕರ್ಮ ಇತ್ತಕೊಟ್ಟ ಹೆಮ ವಿಲಾಯಮ ಮೇ ಪುರಾಣ ಕರ್ಮ ಟಿಕ್ಕ ನೆತ್ತ ವಿಪಾಕ ತತ್ತ ಕಾಂತೆಯ ಹಿತಿಂ ಕೀಂ ಕಿರಿ ನವಕರ್ಮ ಇಕ ಅಂತ್ಯ ಇಕ ತತ್ತ ಅಪಿಕೇಮ ಅತೀತ ಅಂತ್ಯ ಅನಾಗತ ಅಂತ್ಯ ಕೀಲಕೀನ ಸ್ಪರ್ಶ ಅಂತ್ಯ ಸ್ಪರ್ಶ ಸಮುದಾಯ ಅಂತ್ಯ ಕೀಲಕೀನ ಮೇವಾಗಿ ಮೇ ಅಂತ ಪೆನ್ನ ನೆವ ಅತೀತ ಅಂತ್ಯ ಕೀವು ಸ್ಪರ್ಶ ಅಂತ್ಯ ಕೀಲಕೀವು ಸಕ್ಕಾಯ ಅಂತ್ಯ ಕೀಲಕೀವು ಇವಾಗಿ ಮೇಕೋಮ ಪುರಾಣ ಕರ್ಮೆ ಹತಗತ್ತ ಇಕ ತತ್ತ ಅನಾಗತ ಅಂತೆ ಸ್ವರ ಸಮಧಿ ಅಂತೆ ಸಪ್ತಾಯ ಸಮಧಿ ಅಂತೆ ಜಿಟ್ಕಿ ನಟಿಕ ನವಕಾಶ ಇತ್ತ ಮೆದಿ ಇಕ ದೇಹ ಅಪಿ ತೇರು ಗಮನಿ ದೆನ್ ಲೋಕಿತಮೈ ಲೋಕ ದಕ್ಕಿ ಮೇ ಸ್ಪರ್ಶ ಆಯತನ ಹಾಯ ಪುಂಕಿಲ ಹಾಕಿಯಲ್ಲ ಮೇ ಸ್ಪರ್ಶ ಆಯತನ ಹಾಯ ಕಿನ ಹಾಕಿಯಲ್ಲ ಎತ್ತಕೊಟ್ಟು ಇವಾಗೆ ವಿಮುಕ್ತಿ ಮನಸ್ಸು ಗೆನತ್ ರಹತನ್ ಹಂತೆ ಗೆನತ್ ಲೋಕ ಅಹಿತನ್ನೇ ಸ್ಪರ್ಶ ಆಯತನ ಹಾಯ ಕೇಳಕ್ಕೇನು ರಹತನ್ ಹಂತಿಗೆ ಹೆಂಗಿಯ ಜೀವಿತೇಕೆ ಎತ್ತಕೊಟ್ಟು ಮೇ ರಾಗದೇಶ ಮೋಹ ದುರುಕರಕು ಸಿತ ತಮೈ ರಹತನ ಹಂತಿಗೆ ಸಿತ ಸ್ಪರ್ಶಾಯತನ ಹಾಯ ರಹತನ ಹಂತೆ ಇನ್ನೋ ರಾಗದೇತ ಮೋಹ ನೆತಿ ಕಲ್ಲು ಕೇನವಾಗಿ ತನಕ ತಮೈ ಲೋಕಿಯಾಗಿ ಅದಹಸ್ತಿಕತಿಯೇ තේරෙනවා. නමුත් ඔතනින්මයි දර්ශනය සම්පූර්ණම වෙනස් විය යුත්තේ. මේ ස්පර්ශ ආයතන 6 ගත්තාම ස්පර්ශ ආයතන 6 තාත්විකව ගත්තාම අපි වෙනවා සැප දුක් උපේක්ෂා වේදනා කියලා. ලෝකෙ කියන්නේ රහතන් වහන්සේ සැපේ සැපවත් නොවි දුකේ දුක් නොවි උපේක්ෂාය නොරැවටි වාසය කරනවා. මෙතනදී අපි කරුණාව වශයෙන් තේරුම් ගත්තොත් ඇත්තටම ස්පර්ශ ආයතන 6 රහතන් වහන්සේගේ ඇඟ නෙමෙයි, ස්පර්ශ ආයතන 6 රහතන් වහන්සේගේ ජීවිතය නෙමෙයි, ස්පර්ශ ආයතන 6 ඇත්ත ඇති හැටි දැකලා ස්පර්ශ ආයතන 6 නොයලි නොබැඳී භවතින විමුක්ති මනසටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. දැන් ලෝකයා දකින්නේ ස්පර්ශ ආයතන 6 ජීවත් වෙන කෙලෙස් නැති මනසට. නමුත් ඒක අනිත් පැත්තටමයි වෙන්න ඕනේ. ස්පර්ශ ආයතන 6 මිදිල වාසය කරනවා මේ ස්පර්ශ ආයතන 6 නොයලිච්ච මනසට. ඔකයි තේරුම් ගන්න ඕනේ කිටි කාරණාව. ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6 කියන්නේ පුරාණ කර්මෙන් අටගත් විපාකේ, ඒ විපාකේ කෙනෙක්ගේ නෙමෙයි. විපාකේ හේතු ප්‍රත්‍යය පුරාණ කර්මයට විපාකය. ඒක මගේවත් තව කෙනෙකුවත් නෙමෙයි. නායම් වික්‍රේ කායෝ තුම්හාකම් නාපි අඤ්ඤේසං පුරාණ නුදම් වික්‍රේ කම්මා. මහයෙන මේ කය නුඹලගෙත් නෙමෙයි, තව කෙනෙකුගෙත් නෙමෙයි. පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත චේතනාවෙන් පිළිල වෙන වේදනාවට වස්තුවක් කොට දකින්න. එතකොට මේ පරියප්තිය හරියටම ඉගෙන ගත්තාම අපිට හම්බ වෙන එකම දෙයක් තියෙනවා. මේ ස්පර්ශ ආයතන 6 කෙටියෙන් ගත්තාම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ටික හේතු ප්‍රත්‍යය. එතකොට ඒ ටිකේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා මේ ස්පර්ශ ආයතන 6ට අනුගත උපදින මනෝ විඥානය තමයි මනෝ විඥානේ ස්පර්ශ ආයතන 6ට අනුගත උපදින තා උපාදාන සහිතයි කියලා කියනවා. දැන් මම මොනව හරි දෙයක් හිතනවා නම් මම හිතන කියන කරන දේ මේ රූපෙට අයිති කියන මට්ටමක ඉඳගෙන හිතන කියන කරන තාක් මම මේ රූපිය උපාදාන කරගන්න. එහෙන් උපාදාන කරගම රූපිය උපාදාන කරගම චක්කුඥාන උපාදාන කරගෙන ඉන්නේ. ඒ තාක් මොකද වෙන්නේ? මේ ආයතනය ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වුණාට ඇති බවට මගේ මනස තුළ හැපි හැපි එළඹ සිටිනවා. දැකපුද ආපහු තියෙනවා කියලා තියෙන්නේ. ඒක පරිහරණය කරන වෙලාවේදී මම මේ ආයතනයට නැමිල පරිහරණය කරන නිසා හැම වෙලාවෙම රූපේ නොවික්මව පවතිනවා නම්, ශබ්දේ නොවික්මව පවතිනවා නම්, ගන්ධේ නොවික්මව පවතින, රසය නොවික්මව පවතින, පොට්ටබ්බේ නොවික්මව පවතින, ධර්මාරම නොවික්මව පවතින මනස මොහොත හැම වෙලෙම. එහෙන රූපයක් බලනකොට රූපය ඉක්මවා හිටි මනසක් යට නැත්තම් රූපය තුළ සිතින් කියින් කිවින් කරන්නේ නම් කුමන මට්ටමේ නුවණක් තිබුණත් අවිද්‍යාව ඇතුලේ තියෙනවා. සබ්දය ඇහෙනකොට සබ්දයට අනුගතව තමන්ගේ සිත පවතින මෝහය එතන මෝදයි. ඒ වගේම සිතින් යම් දෙයක් හිතෙනකොට බාහිර ධම්මායතනිය අනුව ගිහිල්ලා නම්, ඒ කියන්නේ ධම්මායතනිය අනුව අපේ සිත යොමු වුණොත් අපිට තේරෙන්නේ බාහිර කෙනෙක් ගැන හිතනවා, බාහිර දෙයක් ගැන හිතනවා කියන එකෙන් දැනගන්න සිත ධම්මායතනිය අනුව ගිහිල්ලා කියලා. දැන් මෙතනදී අපි ගෙදර සිහි කළොත් මට ඒ උපදින සිත උපන්න ධර්මාරම්මණය අනුව ගියා නම් මට තේරෙන්නේ බාහිර ගෙදර තියෙන ගෙදර ගැන මං හිතනවා වගේ තමයි තේරෙන්නේ. ඒතත් මොඳයි. එතකොට මෙතනදී ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ ස්පර්ශ ආයතන 6 යතහ භූත ස්වභාවය උගන්වනවා. ඒකයි පරියප්තිය හරියට ඉගෙන ගන්න ඕන කියලා කියන්නේ. ස්පර්ශ ආයතන 6 අනාත්ම ස්වභාවය, ඇහැ කියන එක මහ භූතයන් නිසා පවතින උපාදාය රූපයක් කියන එක, ඇහැට පෙනෙන රූපය වර්ණ සටහනක් චිත්‍ර මාත්‍රයක් මහ භූතයන් නිසා පවතින උපාදාය රූපයක් බව, ඊට පස්සේ කන කනට ගැටෙන ශබ්ද මේ වගේ ආයතන ටික ඔක්කොම ඒකම හොඳට තේරුම් ගන්නට ඕනේ අපිට ඇහැට යම පෙනෙනකොට පෙනෙන දේ අරගෙන අපි හිතන මුල්ම අවස්ථාව කර්ම වෙන්නේ නැහැ මුල්ම අවස්ථාව කර්ම වෙන්නේ නැහැ එක් එක් ඒ මනෝසංචිතන ආහාරයේ විපාක උඩට වැටෙනවා අපි කියමු දැන් මේ පෙනෙන දෙයට අරබය පෙනෙන්නේ උදව් කරගෙන මම මොන හෘදයක් හිතනවා සමාවිතහම උදාහරණයක් මොන හෘදයක් මම හිතුවොත් ඔකෙදී දැන් අර කියන්නේ අපි සම්පටිච්චන ඊපස්සේ සම්තීර්ණ සිත කියලා ඒ ඔක්කොම විපාක මනෝවිඥාන ඒකයි දැන් ඔය පෙනුම ස්පර්ශ ආයතන හය කිව්වහම මනෝවිඥානේ විපාක වලට අයිති මට්ටමක් තියෙනවා ඈ ඊට පස්සේ අපිට ඒකයි හිතන්න පුළුවන් හිත උපමන්නකින් කර්ම රැස් වෙන්නේ නැහැ නමුත් හිතන දේ බාහිර ආයතන වලට අයිති කියලා හැඟෙන කමයි මෙතන මේ නැත්තම් බාහිර ආයතන වලට අයිති නෑ කියලා නොදන්නා කමයි මේ හිතන එකම කර්ම වෙන්න හේතු. හිතනවා කියන සිද්ධිය කර්ම ක්ෂේත්‍රයෙන් පැත්තට උදව් කරගන්න පුළුවන් කර්ම රැස්වෙන පැත්තට උදව් කරගන්න පුළුවන්. එතකොට මෙතනදී ඉස්ලාම ස්පර්ශ ආයතන හයේ යතහ භූත ස්වභාවය ඉගෙන ගන්න ඕනේ. ඒකට තමයි ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ප්‍රතිසම්පාද කියලා ওই ධර්මතා ටික ඉගෙන ගන්න. එහෙම පරියප්තියේ ඉගෙන ගන්නවා කියල ඉගෙන ගන්න වෙන උගලන්ට ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ප්‍රතිසම්පාද කියන ධර්මතා ටික. ඊට පස්සේ සතර සතිපට්ඨානයේ වඩන කොට කායානුපස්සන වේදනුපස්සන කියන මේවයන් හොඳට මේ ආයතනෙන්නේ තියෙන අනාත්ම ස්වභාවය තමයි හොඳට ඉස්සෙල්ල උගන්වන්නේ. එතකොට ඒ ස්කන්ධයන්ගේ අනාත්ම ස්වභාවය හොඳට ඉගෙන ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යථාර්ථ ස්වභාවය ස්පර්ශ ආයතනයන්ගේ අනාත්මයි. ඒ අනාත්ම ස්වභාවය නොදන්නාකම නිසා ඒ අනාත්ම රූප ශබ්ද නිමිති අපි මනෝමයෙන්ම අරගෙන සත්පුද්ගල හැඟීමක් ඇති කරගන්නවා. මෙන්න මේක තමයි අපිට වර්තමාන කර්ම. දැන් ඇස් ඉදිරිපිටට එන මේ රූපයේ සම්පූර්ණම වර්ණ සටහනක් අනාත්මයි. දැන් අපි මේ රූපයට පුද්ගලයේ සත්වයක් කියලා හිතනවා කියලා අපිට පෙවුනට අපි මේ රූපෙට නෙමෙයි හිතන්නේ. ක්ෂණිකවම මේ විදිහටම නිමිත්තක් හිතට හිතින් උපද්දවාගෙන ඒ හිතේ තියෙන නිමිත්තටයි අපි මේ සමාහිත හඳුනන්නේ මේ පුද්ගලයෙක්නි සත්වයෙක්නි කියලා හැම වෙලාවෙම හිතන්නේ. එතකොට ඇහැ රූප චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා ගියත් අර නිමිත්ත නිරුද්ධ වෙන්නේ නැහැ. ඒකයි වර්තමාන සිතින් කීම් කිරීම් තියෙනවනම් මේවා නව කර්මයි කියලා පෙන්වුවේ හැම වෙලාවෙම හිතින් කීම් කිරීම් පැත්තේ සත්වයෝ ඉන්නේ. හිතින් කීම් කිරීම් පැත්තේ පුද්ගලයෝ ඉන්නේ. හිතින් කීම් කිරීම් පැත්තේ මනස පිළිබඳ ධර්මාරම්මනාත් එක්කයි සත්වය පුද්ගලයෝ ආත්මීය වූ දේවල් නিত্য සුභ ආත්ම කියන හැම දෙයක්ම තියෙනවා. එතකොට මේ ටික ගෙවෙන්නේ නැත්තේ මොකද අපි හිතාගෙන ඉන්නේ මේ සත්ව පුද්ගල ආත්මීය වූ දේවල් නিত্য සුභ ආත්ම වූ දේවල් ස්පර්ශ ආයතන හයේ තියෙනවා කියන මෝඩකම හින්දායි. දැන් කෙටියෙන් අපිට කරන්න තියෙන්නේ ස්පර්ශ ආයතන හය පහුරුගගා ස්පර්ශ ආයතන හයේ ඒ මේ අතට ඇද ඒක හොය හොය මේ සත්ව පුද්ගල ආත්මීය ස්වභාවයේ මනස පිළිබඳ වූක් මිසක මේ ආයතන වලට අයිති දෙයක් නෙවෙයි කියන කාරණාව ඔප්පු කළ දෙන්නයි තියෙන්නේ. එකයි දුක පිළිසිඳ දකින්න දකින්න මේ ස්කන්ධයෙන්ගේ අනාත්ම ස්වභාවය පිළිසිඳ දකින්න දකින්න ආත්ම සංඥාව තිරෙනවා. කිබිලයක්. අපි කියමු හැම වෙලාවෙම ස්පර්ශ ආයතන හය අනාත්මයි. අනාත්ම වූ ස්පර්ශ ආයතන හය අරඹයා සත්ව පුද්ගලයන්ගේ රූප බලන්න පුළුවන්, සත්ව පුද්ගලයන්ගේ ශබ්ද අහන්න පුළුවන්, සත්ව පුද්ගලයන්ගේ ගඳ තියෙනවා, සත්ව පුද්ගලයන්ගේ රසය තියෙනවා, සත්ව පුද්ගලයන්ගේ හැපෙනවා, සත්ව පුද්ගලයන් ගැන හිතන්න පුළුවන් කියන හැඟීමක් අපිට තියෙනවා. මේ ඔක්කොම නව කර්ම මනස පිළිබඳ වුණා. තේරෙනවද? එතකොට අපිට හිතට හිතෙන හැම වාරයක් ගන්න ඉස්සෙල්ලාම අපිට මනායතනය විරාග ස්වභාවයට ගන්න වෙනවා. එහෙම නැතුව පඤ්චායතනේ අපිට අහුවෙන්නේම නැහැ. ඒකයි අර ඉස්සෙල්ලාම මනසින් සිහි කරලා ස්පර්ශ ආයතනයි සත්‍ය පුද්ගලයා ඉන්නවා කියන මෝඩකම අයින් කරගන්න වෙනවා. ඒක හොද්දටම ප්‍රගුණ වෙච්ච දවසක තමයි ආයතන පරිහරණය කරන වෙලාවට තමන්ම සිහි කළා හිතනවා කියනවා කරනවා මිසක බාහිර තියෙන අනාත්ම දෙයක් බාහිර පුද්ගලෙක් ඉන්නව නෙවෙයි කියන ටික තේරෙන්නේ ඉස්සෙල්ල මනායතනයේ තියෙන පුද්ගල භාවය අඩු වුණාමයි. මනායතනයේ තියෙන කර්ම කෙලස් ගතිය අඩු වුණාමයි. අපි පැත්තකට වෙලා ඉඳගෙන අම්මලා ගැන, දරුවෝ ගැන, ගෙවල් ගැන, එකට ඉන්න සතුරත්න ජයන් වහන්සේලා ගැන හිතන්න පුළුවන්කම මනසේ තිබුණොත් ආයතන පර වලට අරමුණු හම්බ වෙන වෙලාවේදී ඒ මනසම ඒ ගතියම නැගිටිනවා මිසක ඒ වෙලාවට පුළුවන්කමක් නැහැ. තිනෙන රූපය අනාත්මයි, ආත්ම සංඥා උපන්නේ තමා තුළනේ කියන කාරණාව හිතන්නවත් දකින්නවත් ඉඩනේ. ඉස්සෙල්ලාම අපි භවනා කරනවා කියලා කරන්න ඕනේ උන් ඔය ඇත්ත ඉස්සෙල්ලාම ස්පර්ශ ආයතන හය අනාත්ම ස්වභාවය ඉගෙන ගත්තා. ඉගෙන ගත්තාම ඔගොල්ලෝ පැත්තකට ගිහිල්ලා උපදින උපදින හැම සිතුවිල්ලක්ම පුළුවන් තරම් පිරිසිදු කටයුතු, හැම විතරකයක්ම විදර්ශනා කටයුතු. විදර්ශනා කරනවා කියලා කියන්නේ මෙතන ඉඳගෙන ඔගලන්ට හැම වෙලාවෙම සිත් උපදින්නේ බාහිර ඉන්න අය, ඉන්න පුද්ගලයෝ ආරම්භය කළ කී දේවල්. බාහිර නিত্য සැප වූ ආත්ම වූ දේවල් ආරම්භය නිමිති ටිකක් තමයි හැමිලෙම සිහි වෙන්නේ. ඒකද අවිඥානික වස්තු අවශ්‍ය නැහැ, සවිඥානික වස්තු ටිකම ඇති. ඒකයි ඔය සතිපට්ඨානෙත් දෙන්නන්නේ සත්ව පුද්ගල ආත්මීය වූ දේවල් නිමිති මනසේ උපදිනකොට හැම වෙලාවෙම ඒ හැම අරමුණක්ම විදර්ශනා කළ පිළිසිදු කොට යුතුයි. කොහොමද ඒක කරන්නේ? දැන් බාහිර ඉන්න කෙනෙක් සිහිපත් වුණොත්, අම්මා කියලා සිහිපත් වුණොත් ඒ අරමුණ ඉවර වෙනකම්ම පිළිසිදු කොට යුතුයි. පිළිසිදු කොට යුතු කියන්නේ මේ දැන් තමන් අම්මා කියලා හිතනකොට තමන් අම්මා කියලා හිතනවත් එක්කම තමන්ට බාහිර රූපයක් පෙනෙනවා අම්මව. ඒක අතීත වෙන්න පුළුවන්, අනාගත වෙන්න පුළුවන්, වර්තමාන වෙන්න පුළුවන්, තමා තුල වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්. මේ හිතේ තියෙන ගතිය මේ කුලසාකාර රූපිය ඕන තරක හැදිලා තියෙන්න පුළුවන්. හරිද? එතකොට හැම වෙලාවෙම මේ ගතියත් එක්ක පෙන්වන රූපය තමන් හොඳට සම්මර්ෂණය කර යුතු. නෑ එතනද තියෙන්නේ කනගුණ ආහාරයෙන් හැදුණු කෙස්ලොම්නේද තම්මස් කියන කුණු පොටස් ටිකක් මත පිහිටලා තියෙන වර්ණ සටහනනේ. ඒ රූපය දකිනකොට අම්මා කියන අදහස නාතුල උපදිනවා නේද කියලා හැම වෙලාවෙම බාහිර අම්ම කෙනෙක් ඉන්නවා නෙමේ, ඒ රූපය අනාත්මයි, අනාත්ම රූපය දකිනකොට තමන්ට අම්ම කියලා පිළිගන්නවා කියලා. ඒ වගේ සත්ව පුද්ගල භාවයට හිතෙන 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 හැම ගතියක්ම හිතෙන හැම ගතියක්ම මෙනෙහි කටු යුතුයි. අපි කියමු රූප වේදනා සංඥා සංඛාර කියන ධර්මතා හතරට කියනවා සතර විඥාන ත්‍රිති කියලා. විඥානයේ පවතිනට දැන් හතරක්. හරිද? කර්ම විඥානය නැත්තම් විඥානය නැත්තම් සිත කියලා කියන්නේ තමන්ට උපදින චේතනා යෙදුණු සිතට. අපි කිව්වොත් දැන් අම්මා කියන අදහස නැත්තම් තමයි තහමුදු කියන අදහස ගත්තාම ඒ අදහස යෙදිච්ච මනෝ විඥාන සිතටයි අපි සිත කියලා කියන්නේ. මේ සිත යම් රූපයක යෙදුනොත් ඒ රූපේ සමාහිත හඳුරු වගේ ඒ රූපේ අම්මා වගේ දෙන්නේ යටට. මේ සිත යම් වේදනාවක් යෙදුනොත් අම්මා දකින්නකොට ඇති වෙන වේදනාව වගේ වෙනවා. මේ හිත සංඥාවක් යෙදුනොත් මේ අම්මා ගැන හඳුනනවා කියලායි පෙනෙන්නේ. මේ සිත සංකාරය යෙදුනොත් අම්මා ගැනයි මම හිතන්නේ වගේ තැනකින් තේරේ. එතකොට ගෙදර කියලා සිහි වුණොත් ඔය ගෙදර කියන අදහස රූපයක පිහිටිය රූපයේ ගෙදර වගේ පෙනේ. වේදනාවක පිහිටිය ගෙදර දකිනකොට ඇති වෙන වේදනාව පෙනේ. ගෙදර සංඥාවක පිහිටිය මේ ගෙදර හැඩය කියලා පෙනේ. ඈ එතකොට ඒ වගේ හැම වෙලාවෙම අර බුදුරජාණන් වහන්සේ පෙන්වන උපමාවක් හොතට මේ උපමාවෙන් බලන්න. නැගෙනහිර දිසාවේ පිටියේ කවුවක් තිබුණොත් ඒ කවුලෙන් හිරුවෙලිය ආවොත් ඒ හිරුවෙලිය කොහෙද ගිහිල්ලා වටින්නේ කියලාම බස්නාහිර පිටියේ. ඔන්න හොඳට බලන්න බස්නාහිර පිටියේ හිරුවෙලිය වැටුනොත් අපිට හිරුවෙලිය පෙනෙනව නේද? එතකොට හිරුවෙලිය ගැන හිතන්න හෝ කියන්න හෝ කරන්න පුළුවන්ද බැයිද අපිට? පුළුවන්. හරි දැරිලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආවා මහන්නේ හොඳයි පිටියක් නොතිබුණ ගිහිල්ලා පොළවේ වටේ. පොළවේ වැදුනොත් අපිට හිරුවෙලිය පෙනෙනව නේද? එතකොට හිතන්න කියන්න කරන්න පුළුවන්. හොඳයි මහන්නේ මේ පොළව නැති වුණා. එතකොට ගිල ජලයේ තිබුණු ජලයේ වැඩි. ජලයේ වැදුනොත් හිරුවෙලිය අපිට පෙනෙනවනේ. හිතන්න කියන්න කරන්න පුළුවන්. හරි ජලයක් නැති වුණා. නැගිනේර කවුලුවෙන් ආලෝකයේ එනවා. හැබැයි පතිත වෙන්න දිත්‍යකුත් නැත්තම් පොළොවත් නැත්තම් ජලයක් නැත්තම් එකල්හි ඒ ආලෝකේ නොපිහිටියා කියන. එහෙම වුත් අපිට හිතින් කින් කිරින් කරන්න නිමිත්ත කම්බ වේද? හිතන්න කියන්න කරන්න නිමිත්ත කම්බ වේද? නැගෙනහිර කවුළුවෙන් ඇතුළු වෙච්ච ආලෝකයේ වගේ කියලා හිතනද ඕගොල්ලන්ගේ සිතේ උපදින සිතුවිලි අදහා අම්මා තාත්තා දුව පුතා නැන්ද මාමා ඉර අඟ ගෙවල් දොරවල් කියලා උපදින ගති සිතුවිලි. මේ උපදින ගති රූපයක පිහිටියෝ ඕගොල්ලන්ට හිතින් කියින් කියින් කරන්න පුළුවන්. අම්මා ගැන හිතන්න පුළුවන් ඕන තරම්. ඔය ගතිය වේදනාවේ පිහිටියොත් ඕගොල්ලන්ට හිතන්න කියන්න කරන්න පුළුවන්. ඔය ගතිය සංඥාවේ පිහිටියොත් හිතන්න කියන්න කරන්න පුළුවන්. ඔය ගතිය සංකාරයේ පිහිටියොත් හිතන්න කියන්න කරන්න පුළුවන්. අම්මා කියන ගතිය හිතේ උපදින්න කිසිම රූපයකට වේදනා සංඥා සංකාරයකට ආදේශ නොකළොත් බාහිර ප්‍රචාරිතනායේ කිසිවකට ආදේශ නොකළොත් ඔගලන්ට නැවත යමක් දිහා බලාගෙන හිතින් කිමින් කරන්න පුළුවන් වෙයි. මම කියන්නේ තේරුම් ගන්න. විඥානයේ පිහිටියොත් කර්ම රැස් වෙනවා කියන එක ලක්ෂණය තමයි හිතින් කිමින් කරන්න පුළුවන්. විඥානයේ නොපිහිටියොත් හිතින් කිමින් කරන්න බැහැ. දැන් මම මට අම්මා ගැන හිතන්න පුළුවන් අම්මා කියන මගේ මේ අදහසට අයිති රූපයක මේ අදහස රූපයක පිහිටියොත් ඒ රූපේ හැඩසටහන දිහා බලාගෙන අනේ අම්මා හිටියනේ කියලා හෝ අම්මා ඉඳී කියලා හෝ ඉන්නවා කියලා හෝ ඈ කැමති විදිහකට හිතන්න පුළුවන්. අම්දරක් මේ උපදින හැම ගතියක්ම එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර කියන ධර්මතා ටිකේ පිහිටියොත් හිතින් කින් කියලා කරන්න පුළුවන්. නොපිහිටියොත් හිතින් කින් කියින් කරන්න බෑ. ඒ නිසායි එතකොට කියන විඥානයේ නොපිහිටියා කියලා. නොපිහිටි විඥාණයෙන් කාලක්‍රියා කළා කියලා. දැන් විඥාණයට පිහිටා හිටින්න තැනක් අද නොදුන්නොත් ඒකමයි අප්‍රතිසන්දිකව විරුණව පානවා කියලා කියන්නේ. අද විඥාණයට නවා තැනක් දෙන්නේ ඒ විදිහටම ප්‍රතිසන්දියේ වශයෙන් විඥාණයට පිහිටීමක් ලැබෙනවමයි. ඒ නිසා ඒ විඥාණයට පිහිටීමක් නොලබණ්ඩයි මේ සතර සතිපට්ඨාන කියන්නේ. විඥාණයට පිහිටීමක් නොලබණ්ඩයි ලබා නොදෙන්නයි ස්කන්ධ ධාතු ආයතනයේ ප්‍රතිසම්පාදී ඉගෙන ගන්න. හරියට ඉගෙන ගන්න. අම්මා කියලා සිහි වෙනකොටම විඥාණය ඒ රූපේ මත පතිත වෙන්න පිහිටන්න දෙන්නේ නැහැ යා. නෑ එතන කියන්නේ මෙහෙම දෙයක් නෙවෙයි. ඒකෙන් ගලව ගන්න. අම්මා දකිනකොට මේ වේදනාව නැති නෑ. මේ වේදනාව කියන කි ස්පර්ශණ 18 ස්පර්ශණ තියෙන නැති වෙන එකක් හිතන්න දෙන්නේ නෑ. ඈ මේ අම්මගේ හැදීන්නේ. ඈ අම්මව මට හඳුනා ගන්න පුළුවන්. කියලා සංඥාව ගැන හිතනකොට නෑ ස්පර්ශ නිසා මේ සංඥාව ඇති වෙන ස්පර්ශ නැති වෙන නැති වෙන කියලා හැම වෙලාවෙම මේ අම්මගේ නමනේ නෑ ස්පර්ශ නිසා මේ චේතනාව පහළ වෙන ස්පර්ශ නැති වෙන නැති වෙන කිසිම වෙලාවක හිතේ හිටින ගතිය මේ රූප වේදනා සංඥා සංකාර කියන ධර්මතාවයන්ගේ නොපිහිටන විදිහට නොවන මෙනෙහි කරන එකටයි දර්ශනා කරනවා කියලා කියන්නේ. එතකොට ඒක හැම වෙලාවෙම තමන්ට මතක තබා ගන්න පුළුවන් ස්පර්ශායතන 6 සිහි කරමින් උපදින මේ සිතට තමයි කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන්න කර්ම නිමිත්ත කර්ම විඥානය කියලා. එතකොට මේ කර්ම විඥානය වැඩුණු මොහුකුරාගිය තමන්ට නිමිත්තක් දක්වාම පරිවර්තනය වෙනවා. හිතින් කියින් කියින් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ස්පර්ශ ආයතන 6 බලාගෙන තමන්ට යම් පුද්ගලිය සත්‍ය දේවල් ආරම්භය සිහි වෙනකොට සිහි වෙන සිත ඉවසනවා නම් ඒ සිතට අනුගතව තමන් සිතුවිලි පහළ කරනවා නම් ඒ සිත ගිහිල්ලා බාහිර කෙනෙක් හෝ දෙයක් ඉන්නේ කියලා රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ ටිකක් පෙන්නනවා කියන එක නවත්තන්න බෑ. දැන් නිරෝධාම් රූපිකලෝ ජීවන සිහි වෙනකොටම සිහි කරනවත් එක්කම ওই ගතිය ගිහිලා රූපෙක පිහිටෙනවා. පිහිටුවාම ඔගොල්ලෝ ඒ නිරෝධාම් රූපිකන ගතිය රූපයකට තබලා රූපය දිහා බලාගෙන හිතන්නේ කියන්නේ කරන්නේ ඊට පස්සේ. හිතින් කියින් කියින් කරන්නේ. විදර්ශනාව කියන්නේ විඥානේ නොපිහිටන නොදෙනවා කියලා කියන්නේ. රූපහම් රූප කියලා සිහි වෙනකොටම විඥානේ පිහිටි රූපයක් තියෙනවා. එතනින් ඒ සිත ගලවනවා. ඒ කියන්නේ නෑ. පෙනෙන රූපය ආරම්භය මහ භූතයෙන් නිසා හටගත්තු වර්ණසටහනක් නෙපියන්නේ. කනගුණ ආහාරයෙන් හැදෙන රූපයක් නිසා මේ රූපය දකින කොට නිරෝධාම් රූප කියන අදහස එනවා. හැම වෙලෙම නාම රූපච්ච විඥානම් කියන තැනකින් දකිනවා මිසක. නිරෝධාම් රූප කියන අදහස මාතෘකාවෙම පහළ වෙන්නේ කියන තැන දකිනවා මිසක ඒ රූපේ නිරෝධාම් රූප කියලා ඉතුරු කරන ඉතුරු කළොත් හිතින් කියින් කියින් කරන්න පුළුවන්. එතකොට මේ නිරෝධාම් රූප හරි නැත්තම් මේ මොන හෝ නමක් මුල් කාරණාව කරගෙන හිතින් කියින් කියින් අපිට කරන්න පුළුවන් නම් හොඳටම මතක තබා ගන්න ඕනේ අපේ සිත ගිහිල්ලා ස්පර්ශ ආයතන 6 කොමන හෝ තැනක පිහිටලා ඉන්නේ. මේ ස්පර්ශ ආයතන 6 කිසිම තැනක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සංකාර කියන මේ ධර්මතා හතරේ නොපිහිටි මේ විඥානයකින් කටයුතු කරන තැනටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒකයි අනුපාදා පරිනිර්වාණය කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ස්පර්ශ ආයතන 6ම උපාදාන වශයෙන් නොගෙන මිදුණු මනසක් කියනවා. අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ උපාදාන වශයෙන් නොගෙන කෙලෙස් කරන පරිනිර්වාණය කියනවා. ඉතින් අපි ගිහි ගෙදරක ඉඳලා මේක කරනවා කියන එක ලේසි මදි හින්දායි. මොකද ගිහි ජීවිතයේ තියෙන්නම ස්පර්ශ ආයතන 6ට අනුගත වෙච්ච මනෝවිඤ්ඤාණයකින් කටයුතු කරන කාරණාමයි ඉන්නේ. හැම වෙලාවෙම රූපේ කෙනෙක් කියන, සද්දේ කෙනෙක් කියන, ගන්ධේ කෙනෙක් කියන තැනකින් තියෙන මානසික මට්ටමක් ඇතුළු ජීවත් වෙන පරිසරයක් තියෙනවා. ඉතින් ඒක කරන කෙනාට විශාල පරිශ්‍රමයක් දරන්න බැරි නෑ. මේක තේරුම් ගන්න පුළුවන් ටික ටික මෙතෙන්ට පුළුවන්. නමුත් පැවිද්ද කියන්නේ හිස් අවකාශයේ වගේ නිදහස් කියලා කියන්නේ හොඳට විවේකයේ තියෙන තමන්ගේ මනස ස්පර්ශ ආයතන 6ෙන් බේරගන්න. ඉතින් ඒ නිසා ඒකට ගොඩාක් අවශ්‍යයි ගාවට සමාධිය. මොකද හිතේ සමාධිය නොතිබුණොත් සිහි වෙනකොට සිහි වෙන එක විදර්ශනා කරන්න ඉඩ නැහැ. බාහිර රූපයක අපි හිතන ගතිය බාහිර රූපයකට යොමු වෙලා ඒක නේ හිතින් කිරින් කරවල තියෙනවා. නමුත් සමාධිය තියෙනවා නම් අපි යම්ම දෙයක් සිහි කරනකොට සිහි කරන අරමුණෙන් පෙන්වන රූපය හෝ වේදනාව හෝ විදර්ශනා කරගන්න ඉඩ තියෙනවා. කිසිම වෙලාවක තමන්ගේ හිතේ තියෙන නිමිත්ත අපි කියමු අම්මා තාත්තා දුව පුතා කියලා සිහි වෙන සිටිවිලි වල අනිත්‍ය බැලුවා කියලා අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. මොකද අවිද්‍යාව නිසයි මේ වගේ අදහස් උපදින්නේ. අවිද්‍යාව නිසා උපදින අදහස් නැති වුණා කියලා අවිද්‍යාව නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අම්මා බාහිර අම්මා ඉන්නවා කියන මෝඩකම හින්දානේ අම්මගෙන අදහස් හීවුනේ. මම ඒ අදහස මේ මනෝ ස්පර්ශයෙන් සහතගත්තේ යක ස්පර්ශ නැති වෙන නැති වෙනවා කියන සිතුවිලි අනිත්‍ය බැලුවා කියලා. බාහිර අම්මා ඉන්නවා කියන මෝඩකම ගෙවෙන්නේ නැහැ මට. ඒ නිසා ඊගවද ආපහු එනවා මේ සිතුවිලි. ඒ නිසා හැම වෙලාවෙම කරන්නේ භවයයි පිරිසිදු කරන්නේ. භව නිරෝධය නිවනයි කියලා කියන්නේ ඒකයි. හැම වෙලාවෙම මතක තබා ගන්න විඥානේ නොපිහිටෙන්න දිය යුතු කියන එක. තමන් තුළ ඇති වෙන අදහස් දැන් මම කියන හැඟීමත් එහෙම. දැන් මම කියන හැඟීම ගත්තාම මේ අපේ කර්මසිත. ඒ සිත රූපේ පිහිටියහම මේ රූපේ මම වගේ තේරෙයි. ඒ නිසා මේ රූපේ මේ සිත ගලවන්න මොකද කරන්නේ? රූපේ හොඳට ප්‍රදර්ශනය කරනවා. මේ රූපයේද කෙසුලොන් නියත ධම්මස්නාර කනදුන ආහාරය නැතිච්ච රූපය එපදු මහ බුදු පිටතර කරගෙන පවතින මේ වර්ණ සතහන් දක්නකොට මම කියන අදහස ඇති වෙනවා. හැම වෙලාවෙම ස්පර්ශ ආයතන හය බලාගෙන තමන් තුළ සිටින් කින් කිවින් කරන්න පුළුවන් නිමිති ඉපදিলা කියනවා මිසක සිටින් කින් කිවින් නිමිති ස්පර්ශ ආයතන හයට කළා දිනවා නෙමෙයි. අවිත අන්තිමට උත්තරයක් එන්න ඕනේ. මේ ස්පර්ශ ආයතන හය අරබය අපිට කිසිවක් කළ නොහැකි කියලා. අනාත්මයි කියලා කියන්නේ එහෙම මොනවා හරි දෙයක් කරන්න හදනවා නම් ඒ වගේම නිමිත්තක් මනසට අරගෙන ඒ තුලම අපි හිතින් කියින් කිවින් කළා තියෙනවා මිසක පෙනෙන හැන දේ අරබය කිසිවක් අපිට කරන්න බැහැ. අනාත්මයි කියලා කියන්නේ ඒකයි. හේතු නිසා හටගත්ත දේ එතකොට මේ ස්පර්ශ ආයතන හය පරිහරණය කරන්න පුළුවන් නම් අපිට මේ ස්පර්ශ ආයතන හයට ප්‍රතිචාරයක් දක්වන්නෙත් නොදක්වන්නෙත් නැතු. මේ ආයතන ටිකට ප්‍රතිචාරයක් දක්වන්නෙත් නැතු නොදක්වන්නෙත් නැතු පරිහරණය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ එයා හොඳට දන්නවා මම හිතන කියන කරන දේ මනස පිළිබඳ වූවක්මයි. චේතනහම් භික්කවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. මහණෙනි මම චේතනාව කර්මයයි කියලා කියනවා. සිතින් හිතලම යමෙක් හිතනවා කියනවා කරනවා. එතකොට අපි හිතනවා කියලා කරලා තියෙන හිතේම තියෙන චේතනාව මොකද? දැන් ඇස් ඉදිරියට ආපෝ රූපය අරගෙන මේ පුද්ගලයෙක් කියන චේතනාවක් මට තියෙනවා. ඒ චේතනාව නිසා පුද්ගලයා එක්ක මම හිතනවා, පුද්ගලයා ගැන හිතනවා, පුද්ගලයා ගැන කටයුතු කරන්න පුද්ගලයාට එන්න කියන්නේ කියලා චේතනාව නිසාම හිතින් කින් කිවින් කරලා තියෙනවා මිසක එහෙම මම හිතින් කින් කිවින් කරද්දී තෙනෙන රූපේ මගේ හිතින් කින් කිවින් වල මෙතිලායි කියන්නේ. එතකොට සද්දයක් ඇහෙනකොට මේ අහවල් ගායකයාදි සද්දනේ කියන චේතනාවක් මම හදාගත්තාද? ඒ චේතනාව විතරයි මම හිතින් කින් කිවින් කරලා තියෙන්නේ. සද්දේ ඉතත් අනත්නම් ගන්ධයක් දැනනකොට මේ අහවල් ගන්ධනේ කියන චේතනාව නිසායි මම හිතින් කින් කිවින් කරලා තියෙන්නේ. හැම වෙලාවෙම අපි හිතින් කින් කිවින් කරන්නේ අපේම සිතේ නිමිත්තක් නේද? භාවනා කරන්න ගියාම ඔන්න ඔය කාරණාවයි තේරෙන්නේ. හැඳිලා භාවනා කරනවා කියලා කරන්නේ, විදර්ශනා කරනවා කියලා කරන්නේ ලෝකයා දකින දේට වඩා විශිෂ්ටයි. ලෝකයාට පෙනෙන දේට හිතින් කින් කින් කරන්න පුළුවන්. මෙයාගේ විදර්ශනා ඥානයට හසු වෙන මොකද පෙනෙන දේට හිතින් කින් කින් කරන්න බෑ. අහන දේට හිතින් කින් කින් කරන්න බෑ. ඒ වගේම එයා දන්නවා මේ විඥානය රූපයට පිහිටිය තමන්ගේ සිතේ උපදින අදහස රූපයකට පිහිටිය රූපයකට බැඳුනොත් තමයි ඒ රූපේ ඒ වගේ පේන්නේ. දැන් පුත කියන අදහස මත උපන්න ඒක රූපයකට පිහිටිය රූපයේ පුත වගේ පේන්නේ. එතකොට හැම වෙලාවෙම මට තේරුම් ගන්න මම තේරුම් ගන්න ඕනේ මේ රූපේ දකින්නකොට පුත කියන අදහස ඇති වෙනවා. ඒකයි දැන් අපි කියමු මේ වගේ හැඩසටහන බිත්තිය කැඳලා තිබුණා. ඒ රූපේ දකින්නකොට පොත කියන අදහසයි අපිට. අපි ඒ රූපේ පොත කියලා දැකලා හරිනවද? ඒ වගේ තමයි ওই වගේ තමන් අනාත්ම උපමා ටික තියාගෙන ඉන්න. දැන් හොඳට බලන්න චිත්‍රපටියක් දිහා බලනවා කියලා. දැන් චිත්‍රපටියක් දිහා බලනකොට ওই මිනිස්සු ඒකේ තියෙන සමහර චරිත අරඹය මේ සවිඥානික වස්තු වගේම අරමුණිය කරන සාධාරණ දෙවිය නරුණුත් හොඳයි ඈ අනේ අර කෙනාට යහපතක් වුණොත් හොඳයි ඈ කියලා ඒක ඇතුලේ පුද්ගල භාවය ක්‍රමේ තමන් රාග දේශ මොහ ඇති කරගන්නේ අඬන රාග දේශ මොහ ඇති කරගන්න හොඳට බලන්න ඒ චිත්‍රපටිය කියලා කියන්නේ සම්පූර්ණ අනාත්ම චිත්‍ර ටිකක් නෙවෙයි. එතකොට චිත්‍ර ටිකක් තියෙන තැනක සත්ව පුද්ගල හැඟීම තිබිලා තියෙන්නේ තමන්ගේ මනස පිළිබඳ ඔය නේද කියලා බලන්න. ඒ තමන්ගේ මනස පිළිබඳ තියෙන පුද්ගල සංඥාවත් එක්ක නෙමෙයිද රාග දේශ මොහය ඇති කරලා තියෙන්නේ. එතකොට චිත්‍රපටිය බලනකොට හම්බ වෙන මානසික මට්ටමයි සැබෑ ලෝකේ කියලා දකිනකොට හම්බ වෙන මානසික මට්ටමයි අතර වෙනසක් නැහැ. මේ හම්බ වෙනකොට කෙනා කෙනාගේ මනසේ මේ තව සත්ව පුද්ගලයෙක් ඉන්නවා කියන ගතියදී දක්ෂමයක් කොට වෙනසක් නැහැ. චිත්‍රපටිය බලනකොට චිත්‍රපටිය තියෙන ලෝකයක් මේ හම්බෙන ලෝකයක් අතර වෙනසක් නැහැ. එතකොට එක වෙනසයි තියෙන්නේ මේ උපාදාය රූප ටික දරාගෙන ඉන්න මහ භූත ටිකේ සමුට්ටානේ වෙනස. මේ ආහාර ප්‍රත්‍යයෙන් අතරේ යුතු ප්‍රත්‍යයෙන් කිච්චර වෙනසක් තියෙන්නේ. ඒක උපාදාය රූපයේ වෙනසක් නෙවෙයි. වර්ණ සතහන එකම. වර්ණ සතහන මේ උසෝගෙන ඉන්න මහ භූත ටික රාශි වෙච්ච හැටි වල වෙනස්කම් විතරයි තියෙන්නේ. හරියට හෝටුවක අයිස්ක්‍රීම් එකක් ගහලා ඒක උඩින් අර චොකලට් එකක් විතරවම තියෙන්නේ. ඒ වගේ එතකොට දැන් අර අයිස් කැටේ ගිහිච්ච අයිස් කැටේ යට උඩින් චොකලට් එක තියෙන්නේ. ඒ වගේ මේ ඝන වෙච්ච අයිස් කැටේ වගේ තමයි ආහාරයෙන් හැදුන මේ රූපී අයිස් කැටේ වගේ අපි පුද්ගලයා කෙනා කියලා හිතන මේ අර උඩින් වක් කරපු චොකලට් එක වගේ මේ ප්‍රසාද ටික මෙහෙම වක් කළා මේක තියෙන්නේ. එතකොට අපි අයිස්ක්‍රීම් එක කරගෙන යනවා කෙනෙන්නේ චොකලට් අයිස්ක්‍රීම් එක වගේ නමුත් යටදීම අයිස් කැට්. ඒ වගේ මේ උඩින් තියෙන ප්‍රසාද රූපය පිටපොත් විතරයි. යට ටික සම්පූර්ණ ඔක්කොම මහ භූත ටික තියෙනවා. ඉතින් අපිට අර කෝපේ ගහපු අයිස් කැටේ අරගෙන යන උඩ චොකලට් එක අරගෙන යනවා වගේ පෙනෙන. ඒ වගේ මේ මහ භූත ටික තමයි අවකාශ ධාතු එහාට මෙහාට වෙන්නේ. අපිට පිටපොත්ත මේක ආවරණය දැක්කිරලා තියෙන පිටපොත්ත ටික දිහා බලාගෙන මේ අනිත් කෙනා යනවා පුද්ගල යනවා කියලා හිතේ. අපි කිව්වොත් දැන් මේ හැඩයටම බෝඩ් එකක් අල්ලගෙන ගියොත් රට හැමතැනම දන්නවනම් දකින දකින කෙනා අසුබසනා 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 කියලා තියෙන්නේ. එතකොට මේ බෝඩ් එක දකින්නකොට කෙනා කෙනාගේ මනස ශනිකව තීම්පත් කරගල තියෙනවා මිසක. නමුත් ලෝකයා දකින්නේ ඒ හාමුදුරුවගේ ෆොටෝ එක දැක්කා. ෆොටෝ එක දැක්කා හාමුදුරුව දැක්කා කියලා. ඒ වගේම ෆොටෝ එකක් තමයි මේ රූපය. මේ ෆොටෝ එක අරගෙන හැම තැනම යනකොට දැන් මෙතෙන්ට එනකොට මේ ආවල් හාමුදුරුව කියලා ශනිකව ඒ මනසවල ඉදිරියට තියෙනවා. හරිද? මේ අනාත්ම රූපයේ සංකේතවත් කරලා තියෙනවා මේ ඇඩේ අහවලදී අහවල් කෙනයි කියලා. එහෙම නැතුව මෙහි ඉන්න කෙනෙක් ඔක්කොටම දෙන්න නෙමෙයි මේ තියෙන්නේ. හැමෝගෙම ඉදිරිපිටට ආවේ අනාත්ම වර්ණ රටාවක්. කෙනා කෙනා ශනිකව තීපත් කරගන්නවා මේ අහවල් කෙනා අහවල් කෙනා කියලා. ඔය හැඩෙත් එහෙම. ඔය හැඩෙත් රූපේ ගත්තාම හරියට කොඩියක් උසගෙන රට පුරාම යනවා වගේ අපි මේ ශරීරය අරගෙන යනකොට කෙනා කෙනාගේ මනස තුල ආහඳුනමක් නැහැ. නැත්නම් භවල් හඳුනන කියන අදහස් එක මනසේද? ඕක නොදන්න නිසා මනසේ ඇති වෙන ඒ ගතිය දෝෂෙන ඒ ගතියට රූපේ පිහිටීම ලබන නිසා ඒ විඥාණය නැවත රූපේ පිහිටීම ලබන නිසා මේ රූපේ කෙනා කියලා හිතෙනවා. දැන් මේ රූපේ දකිනකොටම හවල් හාමුදුරුවන කියන ගතිය තමන්ගේ මනසේ සිතේ යෙදෙනවා විඥානේ. ওই විඥානේ නැවත රූපේ පිහිටීම ලැබෙන නිසා ඔයගලන්ට පේනවා මේ රූපේ කිනාගේ වගේ. දැන් මේ රූපේ කැපුව හවල් කිනා කැපුව කියන අදහස මනකේ තියෙනවා. ඊට පස්සේ මේක කුඩු කෙරුවොත් අහවල් රූපේ මේ කුඩු වුණා නේද කියන අදහස් මනසේ එන්නේ. ඒකයි ජාති ජරා මරණ ඔක්කොම යෙදෙන්නේ ඔයෙ. ඒක කෙනා කෙනාගේ මනස තුල යෙදෙන්නේ. නමුත් ලෝකයට ජාති ජරා මරණ විඳින්න හම්බෙන්නේ බහුතිකයි. ඒකයි වෙනස. මේ එනිසා ලෝකයට පිහිටි විඥානේ නින්නතක් අපි අසරණයි. ඒ කියන්නේ සැප දුක් තියන්නේ අනුන්ගේ ඇති. ඒ දැන් මොනවාම හරි දෙයක් දැනෙනකොට දැනෙන්නේ අපි බාහිරයි කියලා නම් හිතන්නේ. එතකොට දැන් අපි කියමු මේ රූපයට අපි කැමති. දැන් මාව අකමැති කරනවද කැමති කරනවද කියන කාරණාව තියෙන්නේ මොකක් මතද? අනුමත. මං කැමති රූපයට මොකක් හරි දෙයක් කළොත් මොකද වෙන්නේ? මට දුක එනවා. එතකොට මම අකමැති රූපයක් ගෙනත් තිබ්බොත් මොකද වෙන්නේ? දුක එනවා. දැන් ප්‍රිය වචනයට කැමති, අප්‍රිය වචනයට අකමැති. ඉතින් දැන් මාව සතුටු කරනවද නැද්ද කියන එක තියෙන්නේ තමුන් හිතේ. ඕගොල්ලෝ දැන්නොත් මට දුක එනවා. එතකොට මට දුක නොවන විදිහට තියන්න පුළුවන්කම තියෙන කාටද? ඕගොල්ලෝ. මම බැන්නොත් ඕගොල්ලන්ට දුක එනවා. ඕගොල්ලන්ව දුක් නොකර තියාගන්නවද නැද්ද කියන අයිතිය තියෙන්නේ ඕගොල්ලෝ ගාව නෙවෙයි මං ගාව. එතකොට අනුන් අතේ මගේ සැප දුක් කියන තාක් මම සුරක්ෂිත නැහැ. මම හැම වෙලේම 16 කෝ වී ඉන්න වෙයි. ඒයි මට බැන්නොත් අනෙක් කෙනා දුක් වෙනවා නම් මට බයින් නැති විදිහට යව තියාගන්න වෙනවා චාටපත. නේද? නමුත් රහතන් වහන්සේ කියලා කියන්නේ අනුන්ට සතුටු කරන්න දුක් කරන්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි. වෙන මොකුත් නිසා නෙමෙයි. එයා රූපයක් හම්බුණා, සද්දයක් හම්බුණා, ඒ අරදේ සතුට ඇති වෙන විදිහට හෝ දුක ඇති වෙන විදිහට හිතන්නේ තමන්මයි තමන්ම කියන එක දන්න නිසා. එය සතුට ඇති වෙන විදිහට හෝ දුක ඇති වෙන විදිහට හිතන්නේ නැතුව තමන් ඩෝරේ ඉදිරියට ආවා. ඉතින් මේ අන්තිමතාවහම මේ ස්පර්ශ ආයතන හය මිදුන කියලා කියන්නේ ලෝකෙ මිදුන, දුකෙ මිදුන, අනුන්ට තමන්ව සතුටු කරන්න දුක් කරන්න පුළුවන් මට්ටමේ මිදලා තියෙනවා. ඉතින් ඔය ටික අපිට තේරෙන්නේ නැහැ කවදාවත්ම. මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ප්‍රතිසම්පෝධ විදිහට ඉගෙන ගන්න නැත්තම් ලෝකේ අනිත්‍යයි, ලෝකේ දුකයි, ලෝකේ අනාත්මයි කියලා කියන්නේ අනිත්‍ය දුක අනාත්ම කියන ටික දකින්ද ස්පර්ශ ආයතන හයයි. අනිත්‍ය දුක අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න කොහෙන්ද? ස්පර්ශ ආයතන හයයි. එහෙමනම් ආයතන අනාත්මම නම් ආත්ම සංඥාව මනෝමනුමයි. ආයතන ස්පර්ශ ආයතන හය දුක නම් සැපයි කියන එක මනෝමයි. ස්පර්ශ ආයතන හය අනිත්‍යයි නම් තියෙනවා ඉන්නවා කියලා තේරෙනකම මනස පිළිබදවුවක්. එතකොට ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන මේවා අනිත්‍යයි නම් එහෙනම් ඒව ඇති බවට හම්බ වෙනවා නම් ඕගලන්ට යම් තාක් ඒ ඔක්කොම කර්ම නිමිති ඔක්කොම ප්‍රපංච ඔක්කොම මනෝවිඥානින් යුක්ත දේවල් කිටි මේ එක සිද්ධියකින් ඔක්කොම ටික හිතේ. ඕගලන්ට යම් තාක් අම්මා තාත්තගේ මුළු ලෝකයක්ම හිතන්න පුළුවන් නම් ස්පර්ශ ආයතන හයේම අධ්‍යක්ෂින් හිතන්න පුළුවන් ඔක්කොම එකකට මනෝවිඥානයට වැටෙනවා. කර්ම මොකක් නිසාද? ඇහැ රූප චක්කු විඥානේ අනිත්‍යයි, කන ශබ්ද සෝත විඥානේ අනිත්‍යයි. ඕක අනිත්‍යයි කියලා කියන්නේ මොකක් නිසාද? ඌව මෙනෙහි කරන එක අනිත්‍ය නම් එහෙනම් මේ හම්බ වෙන මට්ටම ඇති බවට හම්බ වෙනවා කියන මේක කර්ම නිමිත ප්‍රපංච නේද? එහෙනම් මේ ටික ගෙවා ගන්න ඕන කියන උත්තරේ ගන්න. දැන් අපිට අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා කියලා තේරෙනවා නම් එහෙනම් මේ ටික තමයි මොකද්ද මේ තේරෙන කම තමයි ප්‍රපංච කියලා කියන්නේ. ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි. එහෙනම් මේ ඇති බව ධර්මයේ නිත්‍ය සංඥාව මනස පිළිවතු වුණා කියන තැන හම්බෙන්නේ. ඒ වගේ අන්න ওই ටික තමයි අපිට තේරුම් ගන්න ඕනේ. සීජේට පිටලා සමාධි කමඨහන සමත නිමිත්තක් ඇති කරගන්න ඕනේ. ඒකෙදි බුදුහාමී දේශනා කරන්නේ මහණෙනි යම් වෙලෙන්දෙක් උදේ කාලේ තුලදාම නොයදෙනව නම්, දවල් කාලේ තුලදාම නොයදෙනව නම්, හවස් කාලේ තුලදාම නොයදෙන්නේ නම්, එයාගේ උපභෝග උපද්දවා ගන්නවා, උපභෝග වැඩි දියුණු කර ගන්නවා කියන කාරණාවක් යෙදෙන්නේ. ඒ වගේ යම් කිසි කෙනෙක් උදේ කාලේදී සමත නිමිත්ත මෙනෙහි කරන්නේ නැත්නම්, දවල් කාලේදී සමත නිමිත්ත මෙනෙහි කරන්නේ නැත්නම්, හවස් කාලේදී සමත නිමිත්ත මෙනෙහි කරන්නේ නැත්නම්, එයා උපන් අර්ථය උපදවා ගන්නවා, උපන් අර්ථය වැඩි දියුණු කර ගන්නවා කියන කාරණාව යෙදෙන්නේ. උපන් සමාධිය උපදවා ගන්නවා, උපන් සමාධිය වැඩි දියුණු කර ගන්නවා කියන දේ යෙදෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම තාම දවස පුරාම ඉඳගෙන ඉන්න පුළුවන්. නමුත් උදේටත් දවල්ටත් හවසටත් පුළුවන් තරම් මේ සමත නිමිත්ත කලින් වලට අවශ්‍යම වඩන්න. එතකොට මනසට ඉවෙන්නේ. එතකොට ඕගලන්ට පුළුවන් හිතට උපදින නිමිති විදර්ශනා කරනවා. හිතට එන නිමිති විදර්ශනා කරනවා කියලා අනවශ්‍යම කළ යුත්තේ දැන ගන්න ඕනේ. විඥානේ නොපිහිටන විදිහටයි කටේ. හරිද? දැන් අපි ගොඩාක් දෙනෙක් අද දවසේ භාවනා කරන හිත සමතකම තහනකින් වඩනවා. අම්මා මොනවා හරි රාග දේශ මොහ සිතුවිලි උපදිනුනේ, ඒ සිතුවිලි නැති කරන්න උත්සාහවත් වෙනවා. ඒ සිතුවිල්ල විදර්ශනා කරනවා. මේක මනස පිළිබඳවක් නෙවෙයි, මනෝ සම්පත්තෙන් අටගත් එකක් නෙවෙයි, මේ විතරකයක් නෙවෙයි, ධම්ම සංඥාවක් නෙවෙයි කියලා සිතුවිලි විදර්ශනා කර කර හිත වඩනවා. නමුත් ඒකෙන් අවිද්‍යාව නැති වෙන්නේ නැහැ. අවිද්‍යාව හැඟ වෙනවා. චිත්ත සමාධිය වැඩි. චිත්ත සමාධිය වැඩි. නමුත් අවිද්‍යාව හැඟ වෙනවා. හැඟ වෙනවා. නැත්නම් අවිද්‍යාව නැති වෙනවා. හැම වෙලාවෙම සමතකම තහනකින් හිත වඩවල කරන්න ඕන මොකද්ද? මේ විඥාණයට පිහිටීමක් ස්පර්ශ ආයතන හේ නොපිහිටන විදිහට කටයුතු කළ යුතුයි කියන දැනට එනවා. අපේ ඇති වෙන අදහස ගිහිල්ලා පතිත වෙන තැන හැම වෙලාවෙම හරලා හරලා ගලවලා. ඒක තමයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ දෙනකම් මම සැබෙන්න මුලක් තරම්ම තීතුවක් තියන්න දෙපාද. කිසිදු දෙයක් අනාත්මෝ දෙයක් තේරුමත් ඒ කියන්නේ සත්පුද්ගල භාවයෙන් තොර අනාත්ම රූපයක් තේරුමත් ඒකද තමන් තේරුම් ගන්න දැන් ගම්පලාත කියලා සිහි කරන්න පුළුවන්. මේ තමන්ට මේ ගම්පලාත කියලා හිතට තියෙන නිමිත්ත බාහිරට කියන්නේ නැහැ. එතනද මහ භූතයන් නිසා පවතින වර්ණ සටහනක් නෙතියෙන්නේ. ඔය හැදීම පිටියක තිබුණත් ගම්පලාත කියන අදහසේ ඉන්නේ කියලා ඒ වගේ හැම වෙලාවෙම තමන්ගේ හිතේ තියෙන අදහස බාහිරට මේ ඉතුරු නොකරන්න. ඔච්චරයි කරන්නේ. එතකොට තමයි පුරාණ කර්මෙන් හටගත් විපාකයට නැවත කර්ම රැස් කරගත්තේ නැහැ. විපාකේ විපාකෙන් ඉවරයි. මේ කර්ම ටිකක් නැති වුණොත් මේ විපාක ආයතන ටික තියෙනකම් තියෙයි. ඒකත් නැති වෙනවා. මත්තේ උපදින්න තියෙන හේතු ටික. කලමයි විඥානයේ රූපක ස්කන්ධයන්ගේ නොපිහිටීම සකස් කරලා තියෙනවා. පීඨන නුදෙන බව සම්පාදනය කරලා තියෙනවා. ඒ නිසා මේ පුරාණ කර්මෙන් හටගත්ත විපාක ටික ගෙවිලා යන මතු ප්‍රතිසන්දිට යන්න ඉඩ නැහැ. කර්ම විඥානයේ ක්ෂය වෙන නිසා පහනක් නෙවෙනවා කියන්නේ. ඉතින් දැන් අපිට යමක් සිහි කළ රූපෙට රූපය හෝ වේදනා හෝ සංඥා හෝ සංකාරය හෝ සිහි කළ යන්න පුළුවන්. ඒ විදිහට ප්‍රතිසන්දි වශයෙන් තියාගන්න. දැන් අපිට යමක් සිහි කරලා යන්න බැයි නා. සිහි කරනකොට සිහි කරන සිත මනෝයි කියලා තේනෙනවා. සිහි කරන සිත මනෝයි කියලා තේනෙන්නේ ස්පර්ශ ආයතන හය අනාත්ම ස්වභාවය දකින නිසා. මේ නුවණ අකෝප්‍ය වෙලා තියෙන වෙනස් නොවෙන්නේ මට පුද්ගලයෙකු සිහි කරලා යන්න බැ. මොකද රූපය අනාත්මයි. වේදනාව අනාත්මයි, සංඥාව අනාත්මයි, සංකාරය අනාත්මයි කියලා දකිනකොට මං කොහොමද ආත්මීය කෙනෙක් සිහි කරලා යන්නේ? යන්න බෑ ඉතින්. ආත්ම සංඥාවට පවතින්නේ නැහැ. මේ විදිහටයි ගන්න. ඕකට පරියප්ති වර්ධන ප්‍රතිපත්තිය වර්ධිනවා කියලා කියන්නේ හරියටම ස්පර්ශ ආයතන හයේ තියෙන ශුන්‍යතාවය ඉගෙන ගන්න එක තමයි මේ පරියප්තිය කරන්නේ. සත්පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි කියන එක මේ ස්පර්ශ ආයතන හයේ ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගත්තොත් තමයි සත්පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත ප්‍රපංච සංඥාවට මේ ස්පර්ශ ආයතන හයේ ඉඩ නොදෙන්න පුළුවන්. දෙම්මට ස්පර්ශ ආයතන හයි සත්‍ය පුද්ගලයා කියනවා කියන තැනක ඉඳගෙන අනිත්‍ය බැලුවට වැඩ නැහැ. ඒ කියන්නේ දැන් අද අපි දන්නේ අම්මා ඉන්නවා. හැබැයි අම්මා අනිත්‍යයි. නැහැ යනවනේ කවුද හරි. ගෙවල් තියෙනවා. ගේතින් අනිත්‍යයි කැඩිලා යනවා කවුද හරි. ගස්කොළන් තියෙනවා. තියෙන ගහකොළ කැඩිලා යනවා කවුද හරි. නැති වෙනවා. එහෙමනේ අපි අනිත්‍ය දකින්නේ. ඒ කියන්නේ ස්පර්ශ ආයතන හයේ ද්‍රව්‍ය කාරණා සත්‍ය පුද්ගලෙ ඉන්නවා. ඉන්න අය කැඩිලා බිඳුනේ නැතිවලා යනවා මැරෙනවා කියන තැනකින් තමයි ලෝකෙ දකින්නේ. එහෙම කියලා පුණ්‍යාභිසංකාරයක් වෙයි නමුත් අනාත්මෙ පිහිටන්නේ. ඇත්තටම ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවය ඉස්සල තියෙන්නේ. ස්පර්ශ ආයතන හයේ අනිමිත්‍ය ස්වභාවය, අපරිහිත ස්වභාවය, ශුන්‍යත ස්වභාවය තියෙන්නේ. ඒ තේරුණාමයි ඒ අනිමිත්ත බව, ඒ ශුන්‍යත බව, ඒ අපේනහිත බව ඉලක්ක කරගෙන මේ මාර්ගයේ වැඩි යුත්තේ. ඒක මේ මාර්ගයේ ශුන්‍යතද, මාර්ගයේ අපේනහිතද, මාර්ගයේ මේ අනිමිත්තද කියන කාරණාව ඊට. ඒ විදිහට ගියම තමයි එයාට අනිමිත්ත, ශුන්‍යත, අපේනහිත කියන ඵලය ලැබෙන්නේ. එතකොට එහෙම නැතුව අපි සත්පුද්ගල ආත්මිනේ වූ ලෝකයක්ම ස්පර්ශ ආයතන හයේ දකිනවා. තියෙන ලෝකය අනිත්‍ය කියන තැනකින් ඉන්නකොට පුද්ගල භාවයේ කෙලෙසිය එහෙමම තියෙනවා. ගහට තණ්හා කරන්න හොඳ නැහැ. ඕක කැඩලා බිඳ නැති වෙලා යන එකක් නේ කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් එතකොට මා විඥානයේ පිහිටීම ලැබලා ඉවරයි. ඒ රූපය මහභූතයන්ගේ උපාදාය රූපය දකිනකොට ගහ කියන අදහස ඇති වෙනවා. ගහ කියන මගේ අදහස සිටුවින්න ඒ රූපේ මත පතිත වෙච්ච නිසා රූපේ ගහ කියන අදහසක් මට තියෙනවා. ඒක අපිට සිහි කළ හැකි. ඒ ගහ අපි ඔය කියන හැඩේම පිටියක ඇඳලා තිබුණත් ඒක දකින්න ගහ කියන අදහස එයි නම් මගේ අදහස ගිහිල්ලා ඒ රූපේ හැපිලා තිබුණොත් ඒකත් ගහ වගේ මට පෙනේ. නමුත් එතන ගහක කියන කෘත්‍ය නොවෙනවා නම් මට තේරෙනවා හොඳට මගේ හිතේ තියෙන ගතිය හැපිලා හින්දා මේ රූපේ ගහ වෙලා පේනම තමයි නැත්තම් චිත්‍රණේ. එන්න මේ හැමදෙම තියෙන ඇත්ත ඒක. කාලයක් යනකොට ඕගොල්ලන් තේරෙයි ලෝකේ ඇත්තටම කියන තේරෙන එක බුරුවක් කියලා හදන චිත්‍රපටියකත් තියෙන ඇත්ත එකමයි කියන්නේ. ඒ නිසා බුදුජනම සත්න කුමා කාමා කියලා කියන්නේ. ලෝකේ කියන්නේ කීනයක් වගේ කියන්නේ. ඒ ටික තමයි පිටත. හැම වෙලාවෙම අර හිතේ හිතේ මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය කියන ටික ඇති කරගන්න ඕනේ. භාවනාව කියලා එක තැනකින් ඉඳගෙන ඉන්න ඕනේ නෑ. කිසිම වෙලාවක වැඩ කටයුතු කරද්දී හිත පාටයක් වැඩ කටයුත්තක් කරද්දී සැකපෙද්දී ඉඳගෙන ඉද්දී හැම වෙලාවෙම තමන්ට හිතෙන අරමුණ ගානේ යෝනිසෝ මනසිකාරය කරන්ට මේ අරමුණ බාහිර ස්පර්ශ ආයතන හයි පිහිටීම නොවෙන ආකාරයට ජෙතර අම්මා තාත්තා අයියා දවස පුරාවට ඔයගොල්ලන්ට කී දෙනෙක් ගැන හිතේද බලන්න. ඒ හිතන ගානේ ඔයගොල්ලෝ ඇත්තටම හිතන අය එහෙ ඉන්නවා කියලාම නේ හිතන්නේ. ඔයගොල්ලන්ට හම් වෙලා තියෙන ඉලක්කය මොකද්ද? ස්පර්ශ ආයතන හයානාත්මය. හම් වෙන ඉලක්කයක් ගන්න ඔයගොල්ලන්ට කී වෙන අරමුණක් ගන්න ඔයගොල්ලන්ට විදර්ශනා කරන්න කමටහනක් හම් වෙනවා. කී වෙන සිතුවිල්ලක් ගන්න ඔයගොල්ලන්ට කමටහනක් තියෙනවා. ඒ හැම වාරයක් ගානෙම මේ සිතේ අදහස බොරු කරන්නේ. සිතේ අදහසට නවතනක් නොදෙන්නේ. මේ එතන තියෙන මෙහෙම රූපයක් මහ භූතයන් උපදාය රූපයක් වර්ණකට නැහැ. පහුරු ගාලා කඩලා කොටලා බැලුවට කමක් නැහැ. එතකොට අවශ්‍ය අර්ථය වෙනවා. මුල නොදන්න වුණාට ඒ ටික මූලකම අඩු වෙනවා. ටික මූලකම වෙනවා. එහෙම නැතිනම් මේ හිතේ තියෙන ගතිය අම්මා කියලා දැකලා මෝඩකම රූපෙ මත ඉදුණට පස්සේ එතකොට ලෝකෙ ඉපදිලා අනේ ඉතින් අම්මත් නැති වෙලා යනවා කියලා හිතුවා කියලා ලෝකෙ තුල පුණ්‍යම්බි සංකාරයක් වෙයි. නමුත් මම අපෝපදින්නේ
ශුන්‍යතාවය උපදින්නේ, අනාත්මය උපදින්නේ. මොකද ආශ්‍රව ඇතුළේ මේ සිත එකම ප්‍රඥාජයිතිකයේ යෙදුණු සිත කුසල් වෙනවද, පුඤ්ඤාවිසංකාරයක් වෙනවද, නැත්නම් මාර්ග මේ මග්ගාරමණය හෝ මග්ග හේතුකෝ මග්ගාධිපති හෝ වෙනවද කියන කාරණාව තියෙන්නේ මේ ඒ අනුව පෞතික දිට්ඨිය මත. එතකොට තමන් අම්මා කෙනෙක් ඒ කියන්නේ අවිද්‍යාව ඇතුළේ නම් ඒ අනුක්තිය මෙනෙහි කරන එක. බාහිර කෙනෙක් දෙයක් ඉන්නවා, ඉන්න කෙනා හෝ දේ නැති වෙනවා කියන තැනට තමයි වෙන්නේ. අවිද්‍යාව දුරු වෙන ශුන්‍යතාවයක් තියෙන තමන් හිතන කියන දේට පතිත වෙන්න බැ තියෙන ශුන්‍යතාවය කියලා දැකලා යන්න කියලා තියෙනවා. අන්න ඒ විදිහට දවස පුරාම සිහි වෙන සිතුවිල්ලක් ගන්න ඕගලන්ට උපදින්න කමටහන් කියලා බලන්න. ලැබෙන හැම වෙලාවකම එහෙම මෙනෙහි කළොත් ඉතින් මේ පොඩි ළමෙක් හැදෙනවා වගේ, පොඩි කැලයක් හැදෙනවා වගේ මේ ධර්මය ටික ටික වැඩෙනවා. ඒකට කියනවා විමුක්ති පරිපාචනීය ධර්ම කියලා. විමුක්තිය පිණිස මොහ කරන පෞතිය ධර්ම තමයි. ඒකට ලදුරු කාලයක් තියෙනවා. විමුක්තිය පිණිස මනස මොහ කරනවා ටික යාම. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දැකලා කෙලෙස මේ ආශ්‍රයන්ගේ මිදින තැන දක්වා නුවණ වැඩෙනවා ටික ටික. කෙටියෙන් ගත්තාම ස්පර්ශ ආයතන හය නිසා තමන් තුල අදහස් උපදින්න පුළුවන්. තමන් තුල උපදින අදහස් ස්පර්ශ ආයතන හයටයි තියෙන්නේ. එහෙම බලුවම ඉබ්බන්දු අදහස තියාගෙන ස්පර්ශ ආයතන හයට එරළ මේ රූපේ දකිනකොට මම කියන අදහස එනවා. මම කියන අදහස රූපේ මත පතිත වෙච්ච නිසා මේ රූපේ මම වගේ පෙනෙන්නේ කියලා අහලා ඉගෙනගෙන තියෙනවා. මේ ඒ අදහස නිසා මේ රූපේ කුණපකොටස් වශයෙන් ධාතු වශයෙන් බලන මේ මගේ රූපේ බලනවා නෙමෙයි, මේ රූපේ මම කියන අදහස ගිවා ගන්න ගෙවෙන්න අදහස තියෙන්න ආ වෙලාවෙම හිතට විඥාණයට පිටීමක් නැත. ආපහු කෙනෙක් ගැන හිත හිතා කටයුතු කරන ආපහු කෙනෙක්ව මතක් වුණාම ආපහු එකක් කරන්න දැන් වෙනදට වඩා සත්පුද්ගල භාවයෙන් බාහිර ගැන හිතන ගතිය අඩු බව තේරෙනවා. මේ අමතක වෙලා ගියත් ආපහු මතක් වෙන ප්‍රවණතාවය වැඩි එන්නේ වැඩි. දවස පුරාවටම ස්පර්ශ ආයතන හයේ පුද්ගලයේ සත්වයෝ ඉන්නවා කියන තැනින් මනම් අපි හිත හිතා කී කියා ඉන්නේ. ඒ මනසේ එහෙම ටික හරි මේව හිතෙනවා, ආය හදනවා, හිතෙනවා, ආය හදනවා. ඔකට ඇත්ත කවහොම ඉඳගෙන ඉන්න ඕනේ නැහැ. ඒ වෙන්නේ තමන්ටමයි තේරෙන්නේ මේක මොන තරම් ඇත්තද කියලා.
මේ ඇස් දෙකම පේන එකක් තියෙනවා ඉක්මනින් අවබෝධ වෙනවා.
මට හොඳට තේරෙන්නේ නැත්තේ අර ආලෝක බිත්තියේ පිටියම ඇති වෙන උපමාව වගේ. මට හිතන්න කියන්න කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ ස්පර්ශ ආයතන හයියෙන්ම පෙනෙන චක්කු විඤ්ඤාණ මට්ටමෙන් සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ මට්ටමෙන් ඉවර. හිතන්න කියන්න කරන්න පුළුවන් මට්ටම් ඔක්කොම මනෝ විඤ්ඤාණ. මේ මනෝ විඤ්ඤාණ මට්ටමේ හිතන්න කියන්න කරන්න පුළුවන් දේවල් මේ වලට මේ ස්පර්ශ ආයතන හය ගැට ගැහුවොත් නැත්නම් රූප වේදනා සංඥා සංකාර කියන මේ ටිකෙන් එකක් හරි බැඳුණු පිළිතරමමයි මට හිතන්න පුළුවන් ද්‍රව්‍යයක් හම්බෙන්නේ. කාරණාවක් හම්බෙන්නේ නැත්නම්
පංච විඤ්ඤාණ ඉතරන වර්තමානයේ දෙදෙන නේද? පංච විඤ්ඤාණ ඉතරන.
එතකොට මොකද ඒ ටික වෙනමම මේ බෝඩ් එකක් පෙනී හිටිනා වගේ වෙනම එකක් ඉතරයි.
ප්‍රාණ කර්මයට පංච විඤ්ඤාණ වර්තමානයේ දෙදෙන ඉතරයි.
වේදනාවකට ඉඳනවා. කවුරු හරි තේරුම් ගන්න ඉඳගෙන ඉන්නවා. ඔච්චර කිව්වත් ඇත්තටම බුදුම එකේ යටි පැත්තක් තියෙනවා. සාමාන්‍යයෙන් සෙලවිච්ච විසිරිච්ච මනසට ගොඩාවක් නැති තේරුම් ගන්න.
ඉරා උදාවට පූර්ව නිමිත අරුණෝදය කියනවා වගේ නලබු මාර්ගඵල ලබන්න යෝනිසෝ මනසිකාරයන
එතන එකම විතර යෝනිසෝ මනසිකාරය විතර වෙන පායක් නම් තව ඇත්තෙම නැහැ. එකම උපාය තමයි යෝනිසෝ මනසිකාරය. අර සූත්‍රයට නම් සම්බෝධි මාන්නේ ජානතෝ හම් වික්‍රේ පස්සතෝ ආසානං කියම් වදානෝ අජානතෝ අපසතු. මහනේ දන්න කෙනාට දක්න කෙනාට මම ආශ්‍රය ක්ෂේවීම කියනවා. දන්න කෙනා නෙදරින කෙනාට මොකක්ද යෝනිසෝච මනසිකාරන්තු අයෝනිසෝච මනසිකාරන්තු යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන දෙක දන්න කෙනාට දක්න කෙනාට මම ආශ්‍රය ක්ෂේවීම කියනවා. දන්න කෙනාට දක්න කෙනාට නෙවි.
දැන් තමයි මේකේ අර්ථ හොඳට තේරෙන්නේ.
ඊට පස්සේ කොහොමද යෝනිසෝ මනසිකාරය කොහොමද අයෝනිසෝ මනසිකාරය එකකට වෙන ඒවා අර්ථික යම් ධර්මයක් නෙමෙයි කරනකොට නූපං කාමාස්ව භවස්ව විත්‍යාස විද්‍යාස ගුණාස්ව
තුනස්ව
යම් විදිහට සිහි කරනකොට උපන්නක වැඩේ නම් නූපං උපදීන මේකට අයෝන සුමතිකාරය නූපං ආස්ව ධර්ම නූපදීන නූපං ආස්ව ධර්ම ජීවන මේකදී වෙන සුමතිකාරය දමෝ අපි ඔහොම තේරුම් ගත්තට ඔය කෙලස් කියන්නේ ඔය ගති ටිකේ විස්තර. දැන් එහෙම ඉගෙන ගත්තට ආශ්‍රව කියලා කියන්නේ ජීවල් දුරල අම්මල තාත්තලා දරුවෝ දුව පුතා නෑ දයෝ ගොඩ නැගිලි බාහිරේ තුල ඉන්නවා කියන ගතියක්මයි අපි කියන්නේ. ඕක තමයි ආශ්‍රව. ඕක විතරයි. ඕක කියලා කියන්නේ නිතරම බාහිර කෙනෙක් ඉන්නවා කියන තැනකින්ම හිතව හිතින් කිරින් කරවන්නමයි යොදවන්නේ. ඉඳ යෝග කියලා කියන්නේ බාහිර ස්පර්ශ ආයතන හයට අනුව සිටින් කිරින් කරවන්නමයි ගහගෙන යන්නේ. ඉඳ යෝග කියලා කියන්නේ බාහිර ස්පර්ශ ආයතන හයට ගිප්ති ළමයි චිත්තජය දෙක ටික උපදින්නේ. ඉඳ ගන්න කියලා කියන්නේ බාහිර ස්පර්ශ ආයතන හය අල්ලගෙනමයි ඉන්නේ. ඉඳ උපාදාන කියලා කියන්නේ ඒ වගේ මේ කෙරෙන වැඩ ටිකේ තමයි ඔය කෙලෙස් ටික නැති බාහිර ඇත්ත බලලා ඒ නිසා තමන් තුල සිටින් කියින් කියින් උපදිනවා කියලා දකිනවනේ. තමන්ගේ සිටින් කියින් කියින් මෙහෙට නොයදෙන එක දර්ශනයකින් ඔක්කොම කිලිත් කැපේ. ඒකයි දැන් ඔය ඔක්කොම දැන් කරපු දෙන්නේ එක සම්මාදිකය. කෙලස් කියලා කියන්නේ කර්ම අපේ මනසේ තියෙන ගති ටික. කෙලස් ටික තේරුම් ගත්තම නැති දෝෂි. කෙලස් නැති කරන්න කියන්නේ මොකද්ද කිව්වොත් සම්මාදිකය. ඕක නැති කරන්න කියලා කිව්වොත් ඔබ කියන්නේ මොකක්ද කොහොමද කියලා ජීවිතේ යොදා ගත්තා නම් කාමෝග භවෝග ධිට්ඨියෝග අවිද්‍යාවෝග කියන ටික තේරුම් ගත්තා නම් ඉස්පර්ශායතන හය කාම වස්තු තියෙනවා තියෙනවා ගෙවල් දොරවල් කාර් වාහන මිනිසු රන් රිදි මුතු මැනි තියෙනවා කියලා තේරෙන ගතිය තමයි කාමෝග. එතකොට එහෙම තියෙනවා කියලා ගහගෙන යන ගතිය තමයි කාමෝග. ඔය වගේ ඊට පස්සේ බාහිරය තුල ගෙවල් දුරවල් රන් රිදී මුතු මැණික් තියනවා ඉන්නවා කියලා තේරෙන ගතිය තමයි භවයෝ භවයේ තියෙනවා කියලා තේරෙනකම ඕවා ටික ගෙවා ගන්න ඕනේ කියලා බැලුවා නම් හොඳට තේරෙයි. එක එක කෙලෙස් ටිකක් නැති කරන්න ඉගෙන ගත්තා ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් අපි හිතාගෙන කෙලෙස් වෙන වෙනම කතා කරගෙන ඒක නැතිකරන්න මේ මාර්ග දෙන වෙනම හො වෙනවනේ. ඕග නැති කරන්න කොහොමද, යෝග නැති කරන්න කොහොමද, සක්කාය දිට්ඨිය නැති කරන්න කොහොමද ගන්න, උපාදාය නැති කරන්න කොහොමද ගන්න.
පස්සේ හඳුනාගෙන ඉන්න සම්මාස මේ පැහැදිලි අවබෝධ කරගත්තත් ආයතනයේ විශේෂ දෙයක්කට තියෙන නිවාණය නෝදේනක් කියන්නේ සම්මා. එක ආයතනයක් විශේෂ දෙයක්කුත් ආයතන හයම අපි රඳනවා. කොයි ආයතනයක්ද එකයි. එතනසක්. ඒ කියන්නේ ජීව ආයතනේ විශේෂ දකින්න ගියාම අපිට හම්බ වෙන්නේ රසය කියන එක ජීවා විඥාන දිවයි රසයි ජීවා විඥානෙට රස දැනෙන. එතකොට ලොමු කියලා සිහි වෙන එක මේක මනස පිළිබඳවක් නිමිත්තක්. එතකොට ඒ නිමිත්ත රසයට ගැට ගහලා මේ රසෙට හිතින් කිංකිරින් කරනවා කියලා නම් ආවේ. ඒ වගේම හැට පිළිනනවා නම් පිළිනනවත් එක්කම සමාහිත හඳුරු කියලා හිතනවා. පිළිනන එක වෙනම එක සමාහිත හඳුරු කියන එක මනස පිළිබඳ නිමිත්ත. ඒතන මේක රසය රසයට ලුණු කියන අපේ හිතෙන් උපදින චිත්තජ රූපයක් එකතු කරගත්තාම මේ රසයට ප්‍රපංච. ඒක සුදු පාට කැට කැට කියලා අපි හදා ගන්නවානේ. නමුත් දැන් රස පෙනෙන්නේ නැණි අපිට. රස පෙනෙන්නේ නැත්නම් අපිට හොයාගෙන යන්න බෑනේ. නමුත් දැන් ලුණු රස හොයාගෙන යන්න පුළුවන් නේ. හොඳා. එතකොට ප්‍රපංචයි. විඥානි පිළිතුර. එතකොට ලුණු රස කියලා සිහි කරන චේතනාවත් එක්ක උපදින චිත්තජ රූපයට තමයි යෙදුණු සිත තමයි කර්ම විඥානය කියලා කිව්වේ. ඔය සිත අර රසයේ පිහිටියාම රස රූපේ පිහිටියාම ඒ රූපේ ලුණු වගේ වෙන්නේ. ඒවා. එතකොට ඔබ දිවිවිදින දකින්න ගියාම හම්බ වෙන ආපව මේ ස්පර්ශ ආයතන හයි රස කියන ටික වෙනම එක ලුණු කියන ටික මනස. එතකොට අබ්බ රස දෙලු රස දොඩන් රස කැවු රස ඔය ඔක්කොම රසවල ආම්බ වෙනවන ඒ වගේ. එතකොටම ගන්ධත් එහෙමයි. ඒ මට්ටමම යාර තේරෙනවා ගඳ හොඳ ගඳ ගන්ධ දැනෙනකම ගානේ නාසයේ ගානේ ගාන විඥාන මනෝමින් මේක පිච්ච මල් තුවද රෝස මල් තුවද අර්ධිය මල් තුවද කියලා චිත්‍රෙකුත් එක්ක ප්‍රඥප්තියක් එකතු කරගත්තාම ඒ හිතේ තියෙන නිමෙත්ත මේ ගන්ධය කෙරේ පිහිටියාම තමයි මේ ගන්ධේ පිච්ච බල සෝද වෙන්නේ කියන කාරණා. එතකොට එක ආයතනයක් පිළිදෙඩ දකිද කියලා මම කියන්නේ ඒ ඇති. අර මම කියන්නේ මේ ධිට්ඨි හතරට වැඩි කළා සමාන ශක්තියකින් යුක්ත චුම්බක හතරක ශක්තියක බලයෙන් නැද යකඩයක් කියන්න පුළුවන්. මේ යකඩේ මේ ධිට්ඨි හතර දින චුම්බක හතර නිසාම පවතිනවා. චුම්බක හතර මේ යකඩ පුර චුම්බක හතරත් නෙමෙයි. චුම්බක හතර යකඩ පුරත් නෙමෙයි. නමුත් යකඩ පුර හතර නැතුව චුම්බක හතර තියෙන්නේ නැහැ. කාන්ද ගැඩි හතර නැතුව මේ යකඩ පුර තියෙන්නේත් නැහැ. නමුත් යකඩ ගැල්ල කියන්නේ කාන්දන් පුර හතරත් නෙමෙයි. කාන්ද ගැඩි හතරත් නෙවෙයි. එතකොට නමුත් ඒ නිසාම පවතින. එතකොට හැම වෙලාවෙම මේ කාන්දන් කෑල්ල මේ කෑලි හතර මේ යකඩ කෑලිට හිතයි. යකඩ කෑලි ටික පවත්තන්න යකඩ කෑල්ල මෙහෙම තියාගන්න හිතයි. මේකේ යකඩ කෑල්ල වැටෙන්නේ මේ කාන්දන් හතරම වැටෙන්න ඕනේ නැහැ. එකක සමතුලිතතාවය නැති වුණා. එකක විතරක් තියෙන අගිය අඩු හෝ වැඩි වුණොත් අග්ගල මේ සමබරතාවය නැති වෙන දෙයක් කියලා වැටෙනවා. ඒ වගේ කාමය කියන එක අපේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා සහෝදරය නෑදෑයෙක් රන්රදී මුතුබැණික් මැද්දේ ඉන්න අපේ ලෝකේ තියෙන ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන හයට මැදි වෙලා ආයතන හයෙන් එකක්වත් නොවේ. ආයතන හයෙන් එකකටවත් අයිති නැහැ. නමුත් ආයතන හය නිසාම පවතින ආයතන හය නිසාම උපන්න ආයතන හය නිසාම පවතින ධර්මතා ටික. එතකොට ඒකයි කාම ලෝකයේට ආයතන හයක් තියෙන්නේ. මේ යකඩ ගැල්ලට චුම්බක හතරක් තියෙනවා. චුම්බක හතරට හැම යකඩ නැහැ. යකඩ ගැල්ලට චුම්බක හතරක් තියෙනවා. ඒ වගේ මේ ආයතන ටික කාමයේ විතර නෙමෙයි රූපාරූප වෙන්න පුළුවන් අප්‍රියපන්න වෙන්න පුළුවන්. නමුත් කාම ලෝකෙට ආයතන 12ක් තියෙනවා. හරිද? ධාතු 18ක් තියෙනවා. පංච උපාදාන සංයතිය කාම ලෝකෙට. කාමයේ ඉතින් මේ ආයතන ටික නිසාම මේ කාමයේ කියන කපවතින එක ආයතනයක හරි සමතුලිතතාවය විදුනොත් මෙයාට පවතින්න බෑ. පොඩි ඔක්කොම එහෙනම් වහන්සේට පුළුවන් නම් දිග විතර පිළිසඳගෙන ඉන්න උදතනයක් සිද්ධ ගැටුණා මහනි ඇහැ විතරක් පිළිසඳගින්න බුදුදහම කියනවා කියලා වර්ණනේ දෙක විතරක් පිළිසඳගින්න මේ උදතනය අනාගාමියන අනාගාම ඵලයට අපේ බුදුදහම අපිට දිග විතර පිළිසඳගින්න අනාගාම ඵලයට කාමයට පවතින්න බෑ කාමයේ කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හය නිසා මේකේ උපහාසිත අම්මා තාත්තා කියන ක්‍රම හිත උපද්දවන්න සවස්තන පුරවංගම තියෙන මේ ආයතන ටික නිසා ආයතන ටික නැත්තම් ওই ගති පවත්තට බැහැ ඒකයි හැම වෙලාවෙම ওই ගතියට පිහිටන්න බෑ උපහාසිත මේ ආයතන ටික ඇත්ත පිළිසින් දැක්කෝ ඒ කියන්නේ ඔය ගතිය පවතින්නේ අම්මා ඉන්නවා ඉන්නවා කියලා ආයතන ටික පිළිදෙන නොදකින තාක් ඔය ගතිය පැවතුනේ. තේරුණා. අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා කියන ඔය ගතිය පැවතු හැකි උභහන්ති ස්පර්ශ ආයතන හය පිළිදෙන නොදකින තාක්. පිළිසිඳ දැක්කොත් ඔය ගතිය පවතින්නේ පවත්තන්න. ඔය ගතිය උපද්දවා ගන්න පවත්තන්නත් ස්පර්ශ ආයතන හය හේතු වෙනවනේ. ඊට පස්සේ ඒ හේතුෙන් නම් කරන ස්පර්ශ ආයතන හය කාමයි කියන්නේ. මේ ස්පර්ශ ආයතන හය කාමයි. කාම වෙල තියෙන මොකටද මේ කාමයේ උපද්දන්න පවත්තන්න උපකාර නිසා මේ පිටික කාමයි. ස්පර්ශ ආයතන හය කාම ලෝකේ ඉන්න කෙනාට ස්පර්ශ ආයතන හය කාමයි. ස්පර්ශ ආයතන හය කාම නෙවෙයි. ස්පර්ශායතන කාම මේ ස්පර්ශායතන කාමයේ ඉන්න කෙනාට ස්පර්ශායතන හය කාමයි හරිද ස්පර්ශායතන හය රූපයයි ඕක හොඳ නිදිලිය දිදෙනවා මේ යමක ප්‍රදර හරි ගැඹුරු අර්ථයක් තියෙන ඒ කියන්නේ චක්කු ඉන්ද්‍රිය වේද චක්කු ඉන්ද්‍රිය චක්කු වේද ඊට පස්සේ නෑ ඉන්ද්‍රිය චක්කුවේද චක්කු ඉන්ද්‍රිය වේද ඊට පස්සේ චක්කු ඉන්ද්‍රිය වේ ඉන්ද්‍රිය චක්කු වේ ඉන්ද්‍රිය සෝත වේ ඊට පස්සේ සෝත ඉන්ද්‍රිය සෝත වේ ඉන්ද්‍රිය ගාන වේ වේදනා සුභී වටින පුදුම ලස්සන අර්ථයක් එකේදී ඔය මං කියන අර්ථය එන්නේ ඒ කියන්නේ චක්කු ඉන්ද්‍රිය කියන එක ගත්තාම චක්කු ඉන්ද්‍රිය තමයි ඒක ඇහැ වෙනවා හැබැයි ඉන්ද්‍රිය ඔක්කොම චක්කුනම ඉන්ද්‍රිය අපෝ සෝතත් වෙනවා හරිද ඉන්ද්‍රිය සෝත තමයි නමුත් ඉන්ද්‍රිය ගහන ඔය වගේ ඒ කියන්නේ ස්කන්ධ ටික කාමයි ඒ කියන්නේ කාමයට මේ ස්කන්ධ ටික කාමයි නමුත් ස්කන්ධ රූප වෙනවා ඔය විදිහට බෙදෙනවා ඒක ඒකෙන් කියන්නේ දැන් අපි හිතාගෙන ඉන්නේ ස්කන්ධ ධාතු ආයතන කාමවචර ටිකක් තියෙනවා ඒකේ අපි කර්මයට කාම ලෝකෙ ඉපදිලා කියලා. නමුත් ඒකේ තේන්නන බුදුදහම පෙන්නන දර්ශනේ ඉන්ද්‍රිය ටිකේ පෙන්නන්නේ අනිත් පැත්ත. අපි කියමු ස්කන්ධ ධාතු මේ ස්කන්ධ ආයතන ධාතු කියන ටික හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු බුහුතු ධර්මතාවය. මගේ කාම මට්ටම උපද්දවන්න පවත්තන්න උපකාරයි නම් ඒ මගේ කාම සංයෝජනයේ සාපේක්ෂව මේ ටිකට කාමයි කියලා කියනවා මගේ කාම ලෝකයේ පවත්තන්න කාම ලෝකයේ පවතිනවා මගේ ස්කන්ධ පංචකයක ධාතු අටලොස්ක ආයතන 12 හැබැයි ඒ ස්කන්ධ ටිකේම තව කෙනෙකු රූපාවචර වෙන්න පුළුවන් හරිද කෙනෙක් රූපයි එතකොට ගොහන්තිගේ රූපාවචර මට්ටම උපද්දල පවත්තන්න හේතු වෙනකොට ඒ රූපාවචර මට්ටමට ස්කන්ධ පහ ආයතන හය ධාතු නවය හරිද ධාතු නවය ඒ මට්ටම නිසා ස්කන්ධ ටික උපදිනවා කෙනෙකුට අරූපාවචර එතකොට කිනා කිනාගේ කෙලෙසීමත නම් කළ දිනව මිසක
මේ තියෙන ස්කන්ධ ටිකේ නෙමෙයි දැන් මේ ධාතුයේම වහන්සි යම් වෙලාවක ධ්‍යානයක් උපදවාගෙන ධ්‍යාන මට්ටමින් ජීවත් වෙන්න ගත්තොත් වහන්සි ලෝකේ රූපයි. එතකොට මේ ආයතන හයෙන්ම රූප මට්ටම උපද්දලා පවත්තන්ට උපකාර වෙන ආයතන ටිකක් උපහන්දිත උපකාර. මම එතනදී ආයතන හයක්ම ආයතන 12ක්ම උපහන්දි පරිහරණය කරනවා සබ දුක් විඳිනවා කියලා මම තර්ක කළා වැඩක් නැහැ. කාම ලෝකේ රූප උපදවාගෙන ඉන්නවා කියලා මම බොරුවට කියලා වැඩක් නැහැ. මට කාමයි තමයි මම කතා කරන්නේ මගෙදී. මොකද යාන්නේ මේ කොහොමද? ඒකයි මේ ලෝකේ රහතන ආරෝපව දෙකේ රහතන ජනමත් අත්දින වෙනු කිව්වා. එහෙම කල්ගෙන ඔය කියන්නේ යමක් කියන්නේ ඒක. ඉන්ද්‍රිය කියන්නේ චක්කායතෙන්ට උපකාර වුණාම චක්කු ඉන්ද්‍රිය වෙනවා. නමුත් ඉන්ද්‍රිය චක්කු වලට අයිති නැහැ. චක්කු ඉන්ද්‍රිය තමයි නමුත් ඉන්ද්‍රිය දන්තිවර බෙදෙන්න පුළුවන්. ඒ වගේ ස්කන්ධ නිසා කාමයි තමයි නමුත් ස්කන්ධ කාමයි. ස්කන්ධ බෙදෙන්න පුළුවන් ඉන්ද්‍රිය. ස්කන්ධ ටික කාම නම් මේකේ රහස මොකද වල ජීවිතේ දෙබැරි. කාමෙන් බෙදෙන්නේ දෙබැරි. එහෙනම් රහත මාර්ගවල කාමයේ පරිහරණය කරනවා. වගේ හැම වෙලාවෙම ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන ටික කාමවචරද රූපවචරද අරූපවචරද අපරියාපන්නද කියලා නම් කරන්නේ ඒ ඒ මත තියෙන කෙලෙසා නොවන මත. ඕකට තමයි බුදුදහම සම්පූර්ණ දර්ශනය වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අනිත් හැම කෙනෙක්ම භෞතිකයේ තුල තියෙන ලෝකයක් ගැනයි කතා කරන්නේ. ඒ කියන්නේ කාම ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධයක් 18 ලොසක් ආයතන 12. එතකොට ඒ තියෙන ලෝකයේ මේ නිදෙන් කතා කරනවා. එතකොට රූප ලෝකය කියන්නේ මෙච්චර දෙයක්. අරූප ලෝකය කියන්නේ මෙච්චර දෙයක්. නමුත් කෙලෙසේ මතයි හැම වෙලාවෙම බුදුජානක මහත්මයා ලෝකේ තමයි. මම හරිදින්නේ විවංග ප්‍රකරණේ තියෙන චක්කු සම්පස්යෙන් උපන්න වේදනාව කෙනෙකුට කාමවචර වෙනවා, කෙනෙකුට රූපවචර වෙනවා, කෙනෙකුට අරූපවචර වෙනවා, කෙනෙකුට අපරියපන්න වෙනවා. සෝත සම්පස්ය වේදනා කාමවචර රූපවචර අරූපවචර අපරියපන්න. මොකද ලෝකෝත්තරනේ අරූප භවයේ කන තියෙන හින්දාද? නැත්තම් ඇහ කන කියලා ශරීරයේ ලෝකෝත්තර භූමිය තියෙන හින්දාද? මේ ටික නිසා උපදින්නේ පවතින්නේ අනාශ්‍රව මට්ටමත් නම් ඒකට කියන ලෝකෝත්තර. ඉතින් මේ කියන ටික කාමයි නම් කොහොමද එනු වෙන්නේ? මේ ලෝකේ හැම කෙනෙක්ම යන පරිශ්‍රණය වැරදි. හැම වෙලාවම ආධ්‍යාත්මික පැත්තෙන්මයි හොයන්නේ යන්න ඕනේ මිසක අපි කරන්නේ ඉන්න අපි පිටිලා ඉන්න භූමිය පැත්තෙන් එන විරස උක. මම කතා කරන දේ ලෝක කතා කරන දේ එකයි වෙනස තියෙන්නේ. හැම වෙලාවෙම කරන්නේ විඥාන පත්‍ය නාම රූප නාම රූප ජල පත්‍ය සලායතන සලායතන පත්‍ය පස පස වේදනා ආධ්‍යාත්මික පැත්තෙන් බාහිරට ඇවිල්ලා තියෙන සිද්ධියක් වෙන්නවා මිසක තියෙන රූපයක් සද්දයක් හරිදයක් වෙන්න සිද්ධියක් වෙන්නන්නේ නැහැ. කිසිම දලාව අපි ගොඩාක් දෙනෙක් කරන්නේ ඉපදෙන්න ඉස්සෙල්ල ලෝකයක් තිබ්බ තිබ්බ ලෝකයක් අපි උපන්න තියෙන ලෝකෙක ජීවත් වෙන ලෝකෙ තියෙන අපි මැරෙනවා කියන දන්නද? උකට සම්පූර්ණ වෙනස බුදුජානක වහන්සේ දේශනා කළා. බුදුජානක දේශනා කළේ ආයතන හය උපන් කල්ලිම ලෝකෙ උපන්. ආයතන හය පැවැත්මම ලෝකෙ. ආයතන හය නිරුද්ධ වීම ලෝකෙ නිරුද්ධ කියන තැනකින් පෙන්වන දෙයක් ආය බාහිර ලෝකයක් පිටු කියන කතා කළේ නැහැ. අපි හැම කෙනෙක්ම මේ හැම ධර්ම පරිශ්‍රණයක්ම අනිත් ඔක්කොම කරන්නේ අර බාහිර දර්ශනේ තියෙන. ඒ කියන්නේ ඉපදෙන්න ඉස්සෙල්ලා ලෝකයක් තිබුණා. ඒ ලෝකෙට තමයි අපි උපන්නේ. තියෙන ලෝකේ දේවල් අතුරු කරගෙන අපි ජීවත් වෙනවා. කම්මෝ පරිදි අපි මැරිලා යනව ලෝකෙ තියෙන. එතකොට හැමදාම නිත්‍ය එකක් මේ තියෙන. ඊට පස්සේ ඒ බඳු මාත්‍රක ඉඳගෙන තමයි ස්කන්ධ ධාතු ආයතන ඉගෙන ගන්න තියෙන ලෝකෙ තියෙන රූපමය. ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයන්ගේ ඇත්ත ලෝකෙ තියෙන එක. විරස ආවහම සම්පූර්ණම වෙනස වෙනවා. එහෙම ආවහමයි අපිට හම්බ වෙන්නේ කර්මතාව විපාක කියන ඥාත දෙකට. හරි තමයි.